නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ විහාරාධිපති අවසරයි ගෞරවනීය සුමේද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි අද දින මේ උතුම් වස් කාල සමයේදී මේ පවත්වාගෙන යන දේශනා මාලාවේ අදත් ධර්ම දේශනාවක් ලෑස්ති කරලා මේ හැම දිනාගේම සංසාර දුක නිවා ගැනීම සඳහා ඒ අවශ්‍ය බණ පදයක් ශ්‍රවණය කරලා තමන්ගේ මුලාව දුරු කරගෙන ඒ වගේම මෙලව සැනසille පරලොව අභිවෘද්ධිය සංසාර විමුක්තිය ප්‍රාර්ථනා කරගෙන තමයි අපි හැමෝම මේ ධර්ම ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි අද දේශනාව ටිකක් ගැඹුරු දේශනාවක් මම මාර්තුකා කරන්න අදහස් කරේ. ඉතින් ඊට පෙර මම යමක් කිය යුතුයි. මං හිතන්නේ මේ ඇඩිලේඩ් ප්‍රදේශයේ ඉන්න දායක පිරිස සාමාන්‍යයෙන් මගෙන් බණ අහලා තියෙනවා මං හිතන්නේ අඩුයි. ඉතින් ඔස්ට්‍රේලියාවේ වෙනත් මෙල්බර්න්, සිඩ්නි ආදී ප්‍රදේශවල අය ගොඩක් ධර්මය අහලා කමටහන් ගන්න අය පිරිස ඉන්නවා. නමුත් මෙහෙත් කීප පිරිසක් ඉන්නවා. ඉතින් විශේෂයෙන් මං ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. ඒක එහෙම සුදුසු නැති නිසා. නමුත් මං ඇත්තටම මගේ දේශනා ගත්තාම සියල්ලම නිවන අරමුණු කරගත්තු දේශනා තියෙනවා. විශේෂයෙන් සාමාන්‍ය අපි කාලීන බණ කියලා කියන ඒට වඩා එහිං ගියා ගියපු ඒ බුද්ධ ශාසනයේ පරම හරය වූ නිවන මූලික කරගත්තු දේශනා තමයි මං සිද්ධ කරන්නේ. ඉතින් අද ඇත්තටම ධර්ම දේශනාවක් ඒක නිවැරදිව පිරිසුදුව දේශනා කරනවා කියන එක ලේසි කාරණාවක් නෙවෙයි. ඒ සඳහා සූත්‍ර දැනුම අවශ්‍යයි. ඒ වගේම අභිධර්මයේ දැනුම අවශ්‍යයි. ඒ වගේම අටකතා දැනුම අවශ්‍යයි. ඒ වගේම පුරාණ ආචාර්යයන් වහන්සේලාගේ ඒ ආපු ප්‍රතිපදාව අවශ්‍යයි. ඒ දේශනා කරපු උන්වහන්සේලාගේ අත්දැකීම් දැනගෙන ඉන්න ඕනේ. ඒ විතරක් මදි. ඒ පොතපත දැනුම තිබුණාට අපිට හරියටම ධර්මයක් වටහා ගන්න තේරුම් ගන්න අමාරුයි. ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක නිරත වෙන්නේ තමන්ද ඒක අත්දැකීමින් මේ ත්‍රිපිටකයේ අනුසාරයෙන් අභිධර්මයේ සූත්‍ර පිටකේ අනුසාරයෙන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන නිවන් මඟ ඒක ඇත්තටම කැටි වෙලා හැකිලිලා පේන්න ඕන මේ මාර්ගයේ පිළිබඳව. මේ හැම සූත්‍රයකම හැබැයි දේශනාවකම දේශනා කරලා තියෙන මෙන්න මේ වගේ න්‍යායක් බුදුරජාණන් වහන්සේ කියන කාරණාව තමන් ප්‍රගුණ කරලා වඩලා හිත සමාධිමත් කරමින් තමන්ගේ කෙලෙස් දුරු කරගනිමින් මේ ධර්ම මාර්ගයේ යනකොට තමයි ඇත්තටම මේ ලෝකෝත්තර මාර්ගයේ කියන එක හෙලිපෙහෙලි වෙන්නේ. ඉතින් ඒ නිසා අද ඇත්තටම අපි හැමෝම කැමති නිවන් දකින්න ඉක්මනට ධර්ම අවබෝධ වෙනවා නම් කැමති. ඉතින් ඒ නිසා බොහෝ අය මේ අද ගත්තාම බොහෝ අය මේ ධර්මයේ මුලා වෙලා ඇතැම් අය මාර්ගඵලවලට මුලා වෙලා ඇතැම් අය විකෘති ධර්මයන්ට මුලා වෙලා ඉතින් එහෙම බොහෝ පිරිසක් අහු වෙලා ඉන්නවා. ඊට හේතුව තමයි අද මේ පිරිසුදු ධර්මයේ අතරට විකෘති විපරිත ධර්මයත් පැමිණිලා තියෙන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ මහණෙනි මේ ශාසනයේ පිරිසුදු ධර්මය වෙනුවට ඒ ධර්මය හා සමාන දෙයක් ලෝකේ පහළ වුණන් පස්සේ අපිට හරි අමාරුයි හරි ධර්මයේ වැරදි ධර්මයේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඉතින් ඒ නිසා අත්‍තරම අද මාර්ගඵල ලබලා කියලා බොහෝ අය මුලා වෙලා ඉන්නවා. ඒ මාර්ගඵල ලැබපු අය ගැන කතා කරලා බැලුවහම ඒ මාර්ගඵල අවබෝධේ තමන්ට අවබෝධ වෙච්ච එකක් නෙවෙයි. බොහෝ විට ඒක තව භික්ෂුන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේ නමක් දීපු එකක්. ඔබ මේ ඵලයට පැමිණිලා මේ සෝවාන් ඵලයට මේ අනාගාමි ඵලයට මෙහෙම පැමිණිලා කියලා. ඇත්තටම තමන් මාර්ගඵලයක් ලැබුණා නම් ඒක තමන්ට තේරෙන්න ඕනේ, තමන්ට අවබෝධ වෙන්න ඕනේ. තව කෙනෙක් විසින් දෙන එකක් නෙවෙයි. තව කල්යාණ මිත්‍රයෙකුට සත්පුරුෂයෙකුට පුළුවන්කම තියෙනවා මාර්ගය කියලා දෙන්න. ඒ මාර්ගය අනුව ගිහිල්ලා ලැබෙන අවබෝධය තමන්ටම ලැබෙන්න ඕනේ එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවන්ට අනුව යම් කෙනෙක් මාර්ගඵලයක් ලැබුවා නම් ඒ මාර්ගඵලය ලැබපු කෙනාට ප්‍රත්‍යවේක්ෂා පහක් තියෙනවා. තමන්ට ප්‍රහීන වෙච්ච කෙලෙස් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්, දකින්න පුළුවන්. ඒ වගේම තමන්ට ඉතිරි අවශේෂ කෙලෙස් පිළිබඳව දකින්න පුළුවන්. මේ කෙලෙස් මගේ ප්‍රහීන වෙලා, මේ කෙලෙස් මට ප්‍රහීන වෙලා නැහැ කියලා. ඒ වගේම තමන් ගිය මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම තමන් ලැබපු ඵලය ප්‍රත්‍යවේක්ෂා කරන්නත් පුළුවන්. ඒ වගේම නිවන ප්‍රත්‍යවේක්ෂා කරන්නත් පුළුවන්. රහතන් වහන්සේට ප්‍රත්‍යවේක්ෂා හතරක් තියෙනවා. අවශේෂ කෙලෙස් ප්‍රත්‍යවේක්ෂාවක් රහතන් වහන්සේට නැහැ. ඇයි? සියලු කෙලෙස් ප්‍රහාණය කරලා තියෙන නිසා. අනිත් හැම ආරයන් වහන්සේ නමකටම මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා පහක් තියෙනවා. ඉතින් මේ ප්‍රත්‍යවේක්ෂා පහත් ඇත්තටම මේ මාර්ගඵල දීපු කෙනාට තමයි කරන්න වෙලා තියෙන්නේ. ඇයි? ඒ තමන් නෙවෙයිනේ අවබෝධ කරගත්තේ. ඒ නිසා මේ ප්‍රත්‍යවේක්ෂා පිළිබඳවත් කියන්න වෙන්නේ දීපු කෙනාට. ඉතින් ඒ නිසා ඒ දේවල් වල අපි ඇත්තටම පරිස්සම් වෙන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම ඇත්තටම මමත් ඒවා හෙව්වා, බැලුවා, පරිශනේ කරා. ඇත්තටම හරියට ධර්මයේ කියන්නේ කවුද, වැරදිවට ධර්මයේ කියන්නේ කවුද කියන එක ලේසියට තේරුම් ගන්න අමාරුයි. ඇතැම් අය හරි ධර්මයේ කියලා මුලා වෙලා කියනවා. ඇතැම් අය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුෙන් මේ දේවල් කටයුතු කරනවා. ඇතැම් ස්වාමීන් වහන්සේලා ප්‍රායෝගික මේක නිරත වෙන්නේ නැතුව ඒ දැනුම විතරක් උපයෝගී කරගෙන මේ දේවල් දේශනා කරනවා, කතා කරනවා. ඉතින් ඒ නිසා අන්න ඒකයි මේ හරි අමාරුයි මේ නිවැරදි ධර්මයක් වටහා ගන්නවා කියන එක, තේරුම් ගන්නවා කියන එක, හා ඒ වගේම හරි දුර්ලභයි කෙනෙකුට ඒ පිරිසුදු සී සද්ධර්මයේ ලැබෙනවා කියන එකත් දුර්ලභයි. ඉතින් ඒ නිසා අපි හැමෝම දන්නවා මේ අධර්මයට වේගෙන් පිරිස යනවා, එක්කහු වෙනවා, රැස් වෙනවා. ඉතින් පිරිසුදු ධර්මය කෙනෙකුට තේරෙන්නේ නැහැ එක්ක. ඇත්තටම මම මේ පිරිසුදු ධර්මය කියලා කතා කරන්නේ නිවන් දකින ලෝකෝත්තර මාර්ගය. බොහෝ කෙනෙකුට තේරෙන්නේ අපි සම්මුතියෙන් කතා කරන දේවල්. ඉතින් ඒ දේවල් තේරෙනවා, ඒ දේවල් තේරුම් ගන්න පහසුයි, ඒ දේවල් හොඳයි කියලා බොහෝ අය තෙන්ට යනවා. නමුත් ලෝකෝත්තර ධර්මය කියන්නේ අපේ මේ සම්මුතිය ඉක්මවා ගියපු එකක්. ඒ නිසා ඒක හැමෝටම තේරුම් ගන්න අමාරුයි. මොකද ඒ තමන් දන්න විශේෂයෙන් එහා ගියපු එකක්. ඒ ලෝකෝත්තර ධර්මයේ ඇත්තටම අපි දන්නවා නම් අපි මෙච්චර අපි සසර සැරිසරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හේතු සම්පත් තිබුණු අය ඒ කාලවලම පහළ වෙලා ඒ අය නිවන් දැක්කා. ඉතින් අද බොහෝ විට මේ පාරමිතා අඩු, හේතු සම්පත් අඩු පිරිසක් ඉන්නේ. ඉතින් ඒ නිසා ඉතා සියුම් ශුන්‍යතාපටි සංයුක්ත ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අය අඩුයි. ඉතින් ඒ නිසා මේ දේ ගැඹුරුයි, තේරෙන්නේ නැහැ කියලා බොහෝ අය අතාරිනවා. ඉතින් ඒ නිසා වාසනාව තියෙන කෙනා වැරදි පැත්තට ගියත් කොහොම හරි එතනින් බේරිලා හරි දෙයට එනවා. හැබැයි අවාසනාවන්ත ඒ අකුසලයෙන් එහෙම කෙනාට එයාව බේරගන්න ගියත් එයාව බේරගන්න පුළුවන් කමක් නැහැ. එහෙම බේරා ගන්න බැරි පිරිස් අද ඉන්නවා. ඉතින් ඒ නිසා මම මේ දේවලුත් බොහෝ විට කියන අඩුයි. නමුත් අද මේ රටේ බොහෝ විට ඒබඳු දේවල් ප්‍රචාරය වෙනවා. සමහර අය සල්ලි දීලා වියදම් කරලා මිත්‍යා දෘෂ්ටි ගෙනල්ලා ඒවා පතුරනවා. එහෙම අද තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ ටික කියන්නේ මම කවදාවත් ධර්ම දේශනා කරනකොට ස්වාමීන් වහන්සේලා විවේචනය කරන්නේ නැහැ. මම මගේ ධර්මයේ කියනවා මිසක් මම ඒ වැරදි ධර්මයේ මතු කර කර විවේචනය කරන්න යන්නේ නැහැ. එහෙම කරලා වැඩක් නැහැ. අපි හරි ධර්මයේ කියලා දුන්නොත් අවශ්‍ය කෙනා, පින තියෙන කෙනා ඒ හරි ධර්මයේ තේරුම් ගනි. ඒ වගේ මෙතෙන්ට යා පැමිණේ. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ ඉතින් අර යම් විදිහකින් මෙහෙම වචනයක් කිව්වොත් හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඒ නිසා මම ඇත්තටම අවුරුදු 15කට 20කට වගේ කාලයක් මම මේ ධර්මයේ හොයනවා, ගවේෂණය කරනවා, උත්සාහවත් වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මම කතා කරන්නේ, මේ ප්‍රායෝගික අත්දැකීම එක්ක. ඉතින් මේ ඒ නිසා මේ ටික මම කිව්වේ මේ පිංගතුන්ගේ අවධානය සඳහා. ඉතින් මොකද මේ ධර්මයේ කියන එක ඉතාමත් වටිනවා. ඒ වගේම අපි හැමෝම දන්නවා ධර්මයේ අවුරුදු 5000ක්කල් පවතිනවා කියන එක අපි බෞද්ධයෝ වශයෙන් අහලා තියෙනවා. නමුත් ඒ 5000ක්කල් පවතින්නේ නිවැරදි පිරිසුදු නිවන් මාර්ගයේම නෙවෙයි. ඒක පවතින්නේ ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් වෙලා ගිහිල්ලා අන්තිමේට මේ ශුන්‍යතාපටි සංයුත්ත ගැඹුරු ධර්මයේ අතුරුදහන් වෙනවා. මුලින්ම ඉස්සරෝම අතුරුදහන් වෙනවා. දැන් පဋාණයේ කියන එකේම දැන් ටිකක් අතුරුදහන් වේගන යන්නේ. අභිධර්ම පිටකේ ටික ටික අතුරුදහන් වේගන යන්නේ. යමකේ කතාවත් උපකරණේ මේවා ඇත්තටම අද එළියට එන්නේ නැහැ. ඇත්තට ඒ වගේ තමයි ගවේෂණය කරොත් තේරෙන්නේ. හරියට ධර්මයක් තීරණය කරන්න අන්න ඒ තැන් අවශ්‍යයි. ඒ අභිධර්ම පිටකේ ඒ තියෙන ඒවා ඉගෙන ගත්තොත් කවදාවත් කෙනෙකුට වැරදි ධර්මයක් ග්‍රහණය වෙන්නේ නැහැ, වැරදි ධර්මයක් කියන්නත් නැහැ. නමුත් ඒ වතුරුදහන් වෙවි එනවා. මෙහෙම ඇවිල්ලා ටික ටික ගැඹුරු සූත්‍ර අතුරුදහන් වෙනවා. මෙහෙම අතුරුදහන් වෙලා ජාතක කතා විතරක් ඉතුරු වෙනවා, විනය විතරක් ඉතුරු වෙනවා. මෙහෙම ටික ටික තමයි අතුරුදහන් වෙලා යන්නේ. ඉතින් ආන් ඒ නිසා දැනටත් මේ ශාසනයේ නිවන් මාර්ගයේ ටික ටික වැහිගෙන යනවා. මොකද පිරිසුදු ධර්මයට කැලලක් ඇති වෙලා තියෙන නිසා. ඉතින් ඒ නිසා අපි සංවේගය ඇති කරගෙන, නමුත් අද පිරිසුදු ධර්මයක් තියෙනවා. නමුත් ඒක ඉතාමත් අල්ප ප්‍රමාණයක්. ඉතින් ශාසනයේ 4න් 1ක් වගේ ප්‍රමාණයක් තමයි පිරිසුදු ධර්මයේ පවතින්නේ. වැඩි හරියක් මිත්‍යා දෘෂ්ටියෙන් වහගෙන තියෙන්නේ. ඉතින් ආන් ඒ නිසා ඒ සංවේගය අපි ඇති කරගන්න ඕනේ. බුද්ධ ශාසනයක් ලැබිලා මනුස්ස ජීවිතයක් ලැබිලා අපි කොහොම හරි මේ නිවන් මඟ පාදා ගන්න ඕනේ කියන එක, අපි මේ ආන්නේ නිවැරදි නිවන් මාර්ගය අපි කොහොම හරි තේරුම් ගන්න ඕනේ, වටහා ගන්න ඕනේ, ඒක අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ කියන අනේ සංවේගාත්මක අප්‍රමාදය අපි හැම වෙලාවෙම එතන ඇති කරගන්න ඕනේ. ඉතින් ආන් ඒ නිසා ඒ සඳහා හැමදෙනාම උත්සාහවත් වෙන්න. ඉතින් ඒ නිසා මම මේ ඉන්න කාලේ ඔබට අවශ්‍ය කෙනෙකුට බණ භාවනා පිළිබඳව අහගන්න, දහම් ගැටළු අහගන්න, කමඨාම් පිරිසුදු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඒකයි මුලින් කිව්වේ. ඉතින් ඒ පිළිබඳව සමහර අයට දන්නේ නැති නිසා, අඳුරන්නේ නැති නිසා, වැටහෙන්නේ නැති නිසා ඒ පිළිබඳව පෙළඹෙන අය අඩුයි. ඉතින් ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සාකච්ඡායන කෝ පඤ්ඤාය වේදිතබ්බා. සාකච්ඡාවෙන් කෙනෙකුගේ ප්‍රඥාව දත යුතුයි. සංවාසේන කෝ භික්ඛවේ සීලං වේදිතබ්බා. එක්ව විසීමෙන් කෙනෙකුගේ සීලය අවබෝධ කරගත යුතුයි. ඒ නිසා කෙනෙක් කියපු පළියට, ආරංචි වෙච්ච පළියට, තමන්ට එහෙම අහන්න ලැබුණු පඹලියට අපි තීරණය කරන්නේ නැතුව අනේ විදිහටයි අතීතෙත් නුවණැති අය ප්‍රඥාවන්තයන් තෝරාගත්තේ. ඉතින් ඒ නිසා ඒ කාරණාවත් කියලා අපි අද දවසේ අපේ දේශනාවට යොමු වෙමු. මම අද ඊතරම් දේශනාවක් මාතෘකා කරගත්තේ ගැඹුරු සූත්‍ර දේශනාවක්, මදුපිණ්ඩික සූත්‍ර දේශනාව ඇසුරෙන්. මේ සූත්‍රයේ මුල් කොටස් ඇත්තටම තේරෙනව අඩුවේ කෙනෙකුට මුලින් කියන කොටස් ටික. මොකද මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මුල් ටික ඇත්තටම තේරෙන්නේ නැති වෙන්න දේශනා කරපු ටිකක්. මේක අවබෝධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ හා මහරහත් ශ්‍රාවකයන් වහන්සේ හා කියන මේ දෙපිරිසම එකතු වෙලා අවබෝධ වෙන සූත්‍රයක්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තියෙනවා. බුදුරජාණන් වහන්සේ බලනවා මේ දහම් පරයායන් කා නිසාද අවබෝධ වෙන්නේ. ඇතැම් දේශනා තියෙනවා ඇතැම් අයට ශ්‍රාවකයන්ගෙන් අවබෝධ වෙනවා. ඇතැම් අයට බුදුරජාණන් වහන්සේගෙන් අවබෝධ වෙනවා. ඇතැම් අයට මේ ඒ බුදුරජාණන් වහන්සේ හා ශ්‍රාවක කියන මේ දෙගොල්ල එකතු වෙලාම අවබෝධ වෙනවා. ඉතින් මෙහෙම ධර්මය අවබෝධ වෙන පිරිස් ඉන්නවා. ඉතින් එහෙම බුදුරජාණන් වහන්සේ බලලා ධර්ම දේශනා කරනවා. ඉතින් මේ දේශනාවේ අපි මේ සාමාන්‍ය කෙටියෙන් අපි සූත්‍රයේ මං අවශ්‍ය නැති තැන් විස්තර කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි සූත්‍රයේ තියෙන එකම අරගෙන ඒ අදාළ වැදගත් තැන් විස්තර කරගෙන යන්න මං අදහස් කරනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍රයට නිදහන වෙන්නේ ශාක්‍ය රජ කෙනෙක්. ඇත්තට මේ ශාක්‍ය රජුරෝ දේවදත්තගේ ශ්‍රාවකයෙක්. ඉතින් ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ මේ ශාක්‍ය රජුරුන්ට මුලින් ඒ තේරෙන්නේ නැති වෙන්න බණ කිව්වේ. ප්‍රශ්න වගේක් අහනවා ඇව්වම් පස්සේ තේරෙන්නේ නැති වෙන්න බණ කිව්වේ. මොකද ඒ අහන්නේ Tamanට අවබෝධ කරගන්න දැනගන්න නෙවෙයි. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේකට නිස්සබ්දව හිටියානම් ඒකිනුත් චෝදනා කරන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ අදහස් කරා මේ කෙනා කවදා හරි මං හොයාගෙන එනවා, හැබැයි අද නෙවෙයි. නමුත් අද මං මෙයාට තේරෙන්නේ නැති වෙන්න ධර්මයේ දේශනා කරන්න ඕනේ කියන අදහස කල් තියාමැති කරගෙන බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරනවා. ඉතින් ඔබ මේක හොඳින් ශ්‍රවණය කරන්න, ගැඹුරු සූත්‍රයක්. නමුත් මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙකුට කෙලෙස් ඇති වෙන විදිහ පිළිබඳව. ඇත්තරම අපිට මේ ධර්ම මාර්ගයෙන් කෙලෙස් නැති කිරීමේ ප්‍රතිපදාව පෙන්වන්නේ. ඒ කෙලෙස් නැති වෙන්න නම් නැති වෙන ක්‍රමේ අපි දැනගෙන ඉන්න ඕනේ. දුක හටගන්නේ මෙහෙමයි, හටගන්න හේතුව මේකයි කියලා දැනගත්තොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඇත්තටම දුක නැති කරන්න. ඉතින් ඒ නිසා අපිත් අද දුක නැති වෙන වැඩපිළිවෙලක ඉන්නවා. යම් යම් ආකාරයෙන් දුක නැති වෙන ආකාරයට කටයුතු කරනවා. ඇත්තට මේ දුක නැති කිරීම බොහෝ අයගේ දුක නැති කරන වැඩපිළිවෙල తాවකාලික දේවල්. ඒක කම්මස්සකතා සම්මාදිට්ඨිය තුල තියෙන ලෞකික ප්‍රතිපදාව. නමුත් ඇත්තටම අපිට අවශ්‍ය සදාතනික නිවීමක්. ඒ නිසා මේ දුකක් අපි తాවකාලික නැති කරලා නැවත නැවත ඒවා හට ගන්නවා නම් ඒ නිවීම වැඩක් නැහැ. ඉතින් ආන්න ඒ නිසා මෙතනදී මේ සූත්‍රයේ වටිනාකම එකයි. මේ මදුපින්නික කියලා මේ සූත්‍රයට නම දාලා තියෙන්නේ ඉතාමත් මිහිරි, හරියට මී වදයක් වගේ මී පැණි හකුරු ආදී මේවා සමව මිශ්‍ර කරලා හදපු ප්‍රණීත, හරියට ඒ වගේ ආහාරයක් වගේ ඉතාමත් මිහිරි සූත්‍රයක් කියන අර්ථයෙන් තමයි මදුපින්නික සූත්‍රය කියලා. මේ සූත්‍රයේ නුවණැති කෙනෙක් යම් යම් ආකාරයෙන් මේ සූත්‍රයේ අර්ථ විමසනවා නම් එයාට ඒ ඒ ආකාරයෙන් මේකේ අර්ථ වැටහිලා තමන්ට මේකේ අවබෝධයක්, රසයක්, ධර්ම ප්‍රීතියක් උපදිනවා. හරියට මේ පිඩක් හා මේ පැණි පිඩක් හා ප්‍රණීතයි කියලා කියන අර්ථයෙන් තමයි මේකට මේ සූත්‍රයට නම දීලා තියෙන්නේ. ඉතින් අපි මේ සූත්‍රයේ දැන් කතා කරගෙන යමු. කාල වේලාවත් එක්ක අපි ඒක කතා කරගෙන යමු. මේ සූත්‍රය හොඳින් අහගෙන ඉන්න. අහගෙන ඉඳලා කෙනෙකුට ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් මේ අන්තර්ජාලය ඔස්සේ සවන් දෙන හැමෝටමත් ඒ සඳහා අපි ආරාධනා කරනවා. මේ සූත්‍රය ටිකක් ගැඹුරු නිසා ඉතින් හොඳට අහගෙන ඉඳලා මේකේ නොතේරෙන යම් තැනක් තිබුණොත් ඔබට අහන්න කියලා, ප්‍රශ්න වශයෙන් අහන්න කියලාත් ආරාධනා කරමින් අපි සූත්‍රය පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ කපිලවස්තුපුරේ වැඩ ඉන්නකොට දේශනා කරපු දේශනාවක්. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සක්කේසු විහෙරති කපිලවත්තුසින් නිග්‍රෝධාරාමේ. බුදුරජාණන් වහන්සේ කපිලවස්තුපුර නිග්‍රෝධාරාමේ වැඩ ඉන්නකොට අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවර මාදාය කපිලවත්තුං පින්දාය පාවිසි. බුදුරජාණන් වහන්සේ පුබ්බන්න සමයං කියලන උදෑසන කාලයේදී පිණ්ඩපාතයේ සඳහා පාත්‍ර සිවුරු අරගෙන උන්වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කරලා පිණ්ඩපාතයේ ගිහිල්ලා පිණ්ඩපාතයේ වළඳලා සාමාන්‍ය කාලයේ රහතන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේත් පිණ්ඩපාතයේ වැඩම කරලා පිණ්ඩපාතයේ වළඳලා දිවා විහරණය සඳහා වැඩම කරනවා. අපි හැමෝම අහලා තියෙනවා ඒක. ඉතින් උන්වහන්සේ දිවා විහරණය සඳහා මහාවනයට එළඹුණාලු. එතකොට මෙතන තියෙනවා දිවා විහරණ නිසා මහාවනං අජ්ජෝ ගහෙත්වා බේලු වලට්ටිකාය මූලේ දිවා විහාරං නිසීදති. තරුණ බෙලිගල ගසක් මුල වාඩි වෙලා දිවා විහරණය සඳහා උන්වහන්සේ වාඩි වුණාලු. දණ්ඩපාණිකෝ සක්කෝ ජංගා විහාරං අනුචංකමානෝ අනුවිචරමානෝ යේන භගවා තේනුපසංකපි මහාවනං අජ්ජෝ ගහෙත්වා යේන බේලු අට්ටිකාය යේන භගවා තේනුපසංකි. එතකොට මේ දණ්ඩපාණිකෝ සක්කෝ ජංගා විහාරං අනුචංකමානෝ අනුවිචරමානෝ කියලගෙන දණ්ඩපාණි කියන දණ්ඩක් අතින් ගත්තු කෙනා කියන අර්ථයෙන් තමයි ශාක්‍ය රජතුමා. එයත් මේ ජංගා විහාරං, ඒ කියන්නේ කෙන්ඩා දුරු කර ගැනීම, විඩා දුරු කර ගැනීම, ව්‍යායාම සඳහාද මෙහි අයත් ඔය ගොඩක් යන්නේ. ඒ විදිහට මේ කැලේට ඒ තමන්ට ඒ අර පාළුව මකා ගන්නත් එක්ක ඒ කැලේට ගියාලු. අර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඒ මහා වනයේට මැතුල් වෙලා ඒ ශාක්‍ය රජුරුවොත් එහාට මෙහාට ඇවිදිනකොට කැලේ සක්මන් කරමින් කටයුතු කරනකොට මේ තරුණ බෙලිගසක් මුල වාඩි වෙලා ඉන්න බුදුරජාණන් වහන්සේ දැක්කලු. බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා එකත් පසක වාඩි වෙලා ඒ සිහි කර යුතු කතා කරලා, ඉතින් කතා බහ කරලා එකපාරම වාඩි වෙච්ච ගමන් කෙනෙක් ගිහිල්ලා බණ අහන්නේ නැහැනේ. ඉතින් කතා බහ කරලා වාඩි වෙලා ඒ දණ්ඩපාණි ශාක්‍ය රජුරෝ විසින් බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ විදිහට අහනවලු. කිං වාදි සමනෝ කිමක්ඛායි, ඔබ වහන්සේ කුමන වාද ඇත්තේද, කුමක් ප්‍රකාශ කරන්නේද කියලා මේ දණ්ඩපාණි ශාක්‍යා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයා අහවල් කෙනෙක්, මෙයා මේ මොකක් හන්දාද මේ අහන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ දන්නවා. එහෙම දැනගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ දණ්ඩපාණි ශාක්‍යට, යථාවාදීකෝ ආවුසෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රහ්මණියා පජාය සදේව මනුස්සාය න කේනචි ලෝකේ විග්ඝය තිට්ඨති යථාචපන කාමේහි විසංයුත්තං විහරන්තං තං බ්‍රහ්මණ අකතං කති චින්න කුක්කුච්චං බවා භවේ වීතතන්නං සංඥා අනුසේති ඒවං වාදීකෝ අහං ආවුසෝ ඒවං මක්ඛාතිති කියලා බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරා. යම් වාදයක් ඇති කෙනෙක් දෙවියන් සහිත, මරුන් සහිත, සමන බමුණන් සහිත ප්‍රජාව අතර යම් කිසි වාදයක් දරන කෙනෙක් න කේනචි ලෝකේ විග්ගය තිට්ඨති, අන් අය සමග විවාද තර්ක විතර්ක කරමින් නොසිටීද, යථාපන කාමේහි විසංයුත්තං විහරන්තං යම් ආකාරයෙන් මේ කාමයන්ගෙන් සම්පූර්ණ වෙන් වෙලා, කාමයන්ගෙන් වෙන් වෙලා වාසය කරන අකතං කති චින්න කුක්කුච්චං, ඒ කියන්නේ සැක සංකා නැති පහ කරන ලද සිදලද කුකුස් ඇති බවා භවේ වීත තන්නං සංඥා නානුසේති, සියලු භවයන් කෙරේ සහමුලින් තණ්හව සහමුලින්ම අයින් කරලා ඉන්න කෙනෙකුට සංඥා වීත තන්නං සංඥා නානුසේති, සියලු භවයන් කෙරේ තණ්හව අයින් කරලා ඉන්න කෙනෙකුට ක්ලේශයන් පහළ නොවෙද්ද, ක්ලේශයන් හට නොගනීද, එබඳු වාද ඇති කෙනෙක් මම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඇත්තටම අපිට තේරෙන්නේ නැහැ මේ කියන කතාව නේද? ඇත්තටම එයාට තේරුණෙත් නැහැ මේක. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරේ විමුක්තියෙන් තමයි තමන්ගේ වාදය දේශනා කරේ. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ ඔබ කුමන දර්ශනයක් දරන කෙනෙක්ද, ඔබ කුමක් ප්‍රකාශ කරන්නේ කියලා අහනකොට උන්වහන්සේ අරිහත් ඵල විමුක්තිය, සර්වඥතා ඥානය කියන්නේ මෙන්න මේ බඳු එකක් කියන අර්ථයෙන් උන්වහන්සේ දේශනා කරා. දෙවියන් සහිත, මරුන් සහිත, සමන බමුණන් සහිත ලෝකයේ යම් වාදයක් දරන කෙනෙක් කෙනා කෙනා එක ගිහිල්ලා තර්ක විතර්ක කරමින් වාද විවාද කර නොසිටීද, සියලු කාමයන් කෙරේ තණ්හාව අයින් කරලා සැක සංකා නැතුව, විචිකිච්ඡා නැතුව, සියලු භවයන් කෙරේ සහමුලින් තණ්හාව අයින් කරලා ඉන්න කෙනෙකුට ක්ලේශයෝ හට නොගනීද, ක්ලේශයන් පහළ නොවේද, අන්න ඒ බඳු දර්ශනයක් මංගාව තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් අන්න ඒ වෙලාවේ ඇත්තටම මෙයාට මේක තේරුන්නේ නැහැ. තේරුන්නේ නැති නිසා මෙයා කරපුතේ ඒවං උත්තේ දණ්ඩපාණි සක්කෝ සීසං ඕකම්පෙත්වා. ඊට පස්සේ දණ්ඩපාණික හිස සලලා ජීවහං නිල්ලාලෙත්වා තිවිසාකං නලාටිකං නලාටේතෙන් උට්ටාපෙත්වා දණ්ඩලෝලොප්පං පක්ඛාමි. ඒ පාර මේ දණ්ඩ මෙයාට තේරුන්නේ නෑනේ. තේරුණ හිස සලලා ඔළුව හලලා දිව එළියට දාලා දිවත් එළියට දාලා නලලත් රැලි ගන්නවාගෙන අර දණ්ඩේල් බිලා නැගිටලා එහෙමත් වෙන්න පුළුවන්ද කියලා එහෙම කරලා ගියා. අර නිකන් නින්දාවට වගේ එහෙම අයත් ඉන්නවද කියනවා වගේ නලලත් රැලි ගන්නවලා දිවත් එළියට දාලා ඔළුව හලලා හා කියලා ගියා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් ඒ ශාක්‍ය රජුරු ගියා. ගියම් පස්සේ අතකෝ භගවා සායන්න සමයන් පතිසල්ලාන උට්ටිතෝ යේන නිග්‍රෝධ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් නැගිටලා ආපහු බුදුරජාණන් වහන්සේ අර කොහෙද නිග්‍රෝධාරාමයට වැඩියා. මම ඒ ටික කියන්න යන්නේ නැහැ. නිග්‍රෝධාරාමයට වැඩිලා භික්ෂු සංඝයා කැඳවලා භික්ෂුන් වහන්සේලාට අභියස ඉඳලා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට මෙන්න මේ විදිහට දේශනා කරනවා. ඒවං උත්තේ අහං භික්කවේ දණ්ඩපාණි සක්කෝ ඒ තද වෝච. අර විස්තර කියලා ඇවැත්නි මහණෙනි, මම මේ විදිහට අද දවසේදී පිණ්ඩපාතේ ගිහිල්ලා මහවණේට එළඹිලා බෙලිගසක් මුල ඉන්නකොට මෙන්න මේ දණ්ඩපාණි කියන ශාක්‍ය රජුරෝ ආවා. ඇවිල්ලා ඉවරලා මගෙන් මෙන්න මේ විදිහ ප්‍රශ්නයක් ඔබ වහන්සේ කුමක් වාදී ඇත්ත, කුමක් දරන්නේද කියලා, කුමන දර්ශනයක් ප්‍රකාශ කරන්නේද කියලා. මේ වෙලාවේ මම මෙන්න මේ විදිහට දේශනා කරා. මේ විදිහට ප්‍රකාශ කරයි දණ්ඩපාණි ශාක්‍යයට. ඒ වෙලාවේ දණ්ඩපාණි ශාක්‍යයා නලල රැලි ගන්නවා, දිවත් එළියට දාලා හිස සලලා දණ්ඩෙන් ආපු ඒ සැරයටියත් එල්බිලා එහෙම පිට වෙලා කියා කියලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරා. දැන් භික්ෂුන් වහන්සේලාට මේක කිව්වට බුදුරජාණන් වහන්සේ දේශනා කරත් භික්ෂුන් වහන්සේලාටත් මේක තේරුනේ නැහැ. ඉතින් ඒ වෙලාවේ එතන හිටපු භික්ෂුන් වහන්සේ නමක් මෙන්න මේ විදිහට ඒවං උත්තේ අඤ්‍යතරෝ භික්ඛු භගවන්තං ඒතදෝච. ඒ පාර බුදුරජාණන් වහන්සේ එතන හිටපු භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම ඇහුවලු බුදුරජාණන් වහන්සේගෙන්. කොහොමද කිං වාදී පන බන්තේ භගවා සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමනක් බ්‍රහ්මණියා පජාය සදේව මනුස්සාය න කේනචි ලෝකේ විග්ඝය තිට්ඨේතේ. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත සමන බමුණන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාවේ කුමන වාදයක් නිසාද මේ විදිහට පිරිස සමග විවාද නොකර ඉන්නේ? කතං පන බන්තේ භගවන්තං කාමී විසංයුත්තං විහෙරන්තං. කෙසේද ඔබ වහන්සේ කාමයන්ගෙන් ගෙලා වාසය කරන්නේ? තං බ්‍රහ්මණ අකතං තං චින්න කුක්කුංචං බවාබබේ වීත තණ්හා සංඥානානුසේති. කෙසේද ඔබ වහන්සේට සියලු තණ්හාව අයින් කරලා මේ කුකුස් නැතුව විචිකිච්ඡා නැතුව සියලු භවයන් කෙරෙහි තණ්හාව අවිල්ල කෙලෙස් හටගන් නැතුව ඔබ වහන්සේ වැඩහින්නේ කෙසේද කියලා එතන හිටපු භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා. යතෝ නිදානම් භික්ඛු පුරිසං ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ එත්තචේ නත්ති අබිනන්දිතබ්බං අබිවදිතබ්බං අජ්ජෝසේතබ්බං ඒසේවන්තේ රාගානුසයෝ ඒසේවන්තේ පටිගානුසයෝ ඒසේවන්තෝ දිඨානුසයෝ ඒසේවන්තෝ විචිකිච්ඡානුසයෝ ඒසේවන්තෝ මානානුසයෝ ඒසේවන්තෝ බවරාගානුසයෝ ඒසේවන්තේ අවිජ්ජානුසයෝ ඒසේවන්තයෝ දණ්ඩ දාන සත්ත්‍ය දාන කලහ විවාද තුවං තුවං මුසාපේ ශුඤ්ඤ ඒත්තේතේ පාපකා අකුසලා ධම්මා අපරිස්සෝ නිරුජ්ජಂತಿ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ කියන්නේ මේක මම සිංහලෙන් ඔබට විස්තර කරලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මෙන්න මේ විදිහට. යතෝ නිදානම් භික්ඛු පුරිසු පපංච සංඥා සංකා සමුදාචරಂತಿ.
යම් නිධානයකින් යම් හේතුවක් නිසා පුරුෂයාට ප්‍රපංච සංඥා සංකා සමුදාචන. ප්‍රපංච කියලා කිව්වේ මොනවද? කෙලෙස්. මොන කෙලෙස්ද? තණ්හා, දිට්ටි, මාන කියන මෙන්න මේවට තමයි ප්‍රපංච කියලා කියන්නේ. තණ්හා, දිට්ටි, මාන. මේ තණ්හා, දිට්ටි, මාන යම් නිධානයක් නිසා යම් හේතුවක් නිසා පුරුෂයාට මේ තණ්හා, දිට්ටි, මාන ආදී ප්‍රපංච හට ගන්නවා නම් මේක ටිකක් ගැඹුරුයි, හොඳට අහගෙන ඉන්න. තාම පිරිසුදු නිවන් මාර්ගයේ පිළිබඳ, ඒ කියන්නේ කෙලෙස් සත්වයොන්ට කෙලෙස් හටගන්නේ කොහොමද, කෙලෙස් නිරුද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාවක්. ඉතින් ගැඹුරුයි. නමුත් මේක මං ඒ සූත්‍රයේ අහාට යනකොට මේක සරලව විග්‍රහ කරනවා. මං පුළුවන් විදිහට මේ සූත්‍රය ඔබට අර්ථය විවර කරලා දෙන්නම්. නමුත් මං කිව්වා මේ ටික මුලින් ටිකක් ගැඹුරුයි. නමුත් අහගෙන ඉන්න ඔබ. එතකොට මේකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යම් නිධානයක් නිසා යම් හේතුවකින් සත්වයන්ට පුරුෂයන්ට මේ ප්‍රපංච කෙලෙස් හට ගන්නවා නම් ඒ කෙලෙස් හට ගන්න අරමුණු වලදී එත්ත චේ නත්ති අන්න ඒ කෙලෙස් හට ගන්න අරමුණු වල කෙනෙකුට අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේ තබ්බං කෙනෙකුට අන්නේ හෙට කෙලෙස් හට ගන්න අරමුණේදී අභිනන්දිතබ්බං කියන්නේ ඒ අරමුණු වල සතුටු විය යුත්තක් නැත්තම් ඒ සතුටු බව ප්‍රකාශ කළ යුත්තක් නැත්තම් ඒ අරමුණු වල බැස ගැනීමක් මම මගේ මගේ ආත්මය කියලා ගැනීමක් ඒ අරමුණු වල එයාට නැත්තම් අන්න ඒකයි එයාගේ අනුසයන්ගේ ප්‍රහාණය. රාගානුසේ කෙලවර එකයි, දිට්ඨානුසේ කෙලවර එකයි, මානානුසේ කෙලවර එකයි, බවරාගානුසේ කෙලවර එකයි, අවිජ්ජානුසේ කෙලවරේකයි, මේ සප්ත අනුසේ කෙලවරේකයි. ඒකම තමයි කෙනකෙනා ආයුධ ගැනීම, දනුමුගුරු ගැනීම නැවැත්ම ඒකයි. මුසාබස් කීම, පරුස වචන කීම ආදී ඕනෝන් කලා විවාද කර ගැනීම කෙලවරේකයි. සියලු අකුසල ධර්මයන්ගේ නිමාව එතනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මොකද්ද? යම් නිධානයක් නිසා කෙනෙකුට කෙලෙස් හටගන්නව නම් ඒ කෙලෙස් හටගන්න අරමුණු වල එයාට අරමුණු වල සතුටු වෙන බවක්, සතුටු විය යුත්තක් මම මගේ කියලා ලං කර ගැනීමක්, බැස ගැනීමක් නැත්තම් එයාට එහෙම එකක් එන්නේ නැත්තම්, එහෙම එකක් වැටහෙන්නේ නැත්තම් ඒක තමයි යෝගී නිවීම කියලා කිව්වේ. දැන් මෙතනිනුත් කියනවා කෙලෙක් රහත් වුණා කියලා කියනවනම්, මාර්ගඵල ලැබුවා කියලා කියනවනම්, එයා තමන්ගේ හිත පරීක්ෂා කරලා බැලුවොත් බලෙන් හරි තමන් මෙනෙහි කර කර කෙලෙස් හටගන්න උත්සාහ කරත් උත්සාහ කරලවත් තමන්ට කෙලෙස් හටගන්න බෑ, හටගන්නේ නැහැ. ඒ අරමුණු වල ලෝකයාට රාග දේශ මොහොන ඇති වෙන අරමුණු වල, ආසාව ඇති වෙන අරමුණු වල එයාට ඒ අරමුණු කොච්චර පැමිණියත් එයාට කවදාවත් ආසාව, තණ්හාව, ඒවා මම වගේ කියලා ගැනීමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරත් ඒත් මේක භික්ෂුන් වහන්සේලාට තේරුණේ නැහැ. මේ පිංගතුණ්ඩ තේරෙන්නත් නැති වෙති සමහර විට, සාමාන්‍ය තේරෙන්නේ නැති. නමුත් මේකේ හරි අර්ථය වැටහුන්නේ නැහැ, භික්ෂුන් වහන්සේලාට තේරුණේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියට දේශනා කරලා ඉවරලා උන්වහන්සේ හුනස්රින් නැගිටලා විහාරයට වැඩියලු. එතකොට මේකේ පෙන්නනවා, ඉදමෝච භගවා ඉදං වත්තා සුගතෝ උට්ටායාසන විහාරං පාවිසි. මෙන්න මේ විදියට දේශනා කරලා උන්වහන්සේ විහාරයට වැඩියලු. අතකෝ තේසම් බික්ඛු අචිරපංක අචිරපක්ඛන් තස්ස භගවතෝ ඒතදවෝසි. ආගේ බුදුරජාණන්ස වැඩිය ගමන්න වැඩි නොබේ වෙලාවෙම භික්ෂුන් වහන්සේලාට මෙහෙම හිතුණාලු. මොකද්ද? ඉදංකෝ නෝ ආවුසෝ භගවා සංකීර්තේන උද්දේශං උද්දිසිත්වා විත්තාරේන අත්තං අවිභජිත්වා උට්ටායාසනං විහාරං පවිට්ටෝ. අපගේ බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් මේ දහම් පරියාය උද්දේශයෙන්, ඒ උද්දේශයෙන් කියලා කියන්නේ කෙටියෙන් දේශනා කරලා විස්තර විසින් විභාග නොකොට විහාරයට වැඩියා. යතෝ නිදානම් බික්කු පුරිසෝ ප්‍රපංච සංඝා සමුදාචරಂತಿ කියලා මේ විදිහට කෙටියෙන් ධර්මයේ දේශනා කරලා විස්තර වශයෙන් බෙදන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ අපගේ භාග්‍යතුන් වහන්සේ විහාරයට වැඩම කරා. කෝණුකෝ ඉමස්ස භගවා සංකිට්ඨේන උද්දේශං උද්දිට්ඨ විත්තාරේන අත්තං අවිබ්බතස්ස විත්තාරේන අත්තං අවිබ්බතස්ස විත්තාරේන අත්තං විභජයාති. කවරේත්නම් මේ විස්තර විසින් විභාග නොකර ධර්මය කවුද විස්තර විසින් කියන්න දක්ස? කවුරු ගාවට අපි ගිහිල්ලා මේක අහගන්න දෝ කියලා භික්ෂුන් වහන්සේලා කතා වුණා. ඒ වෙලාවේ අතකෝතේ සම්බික්කුවේ තදවස අයංකෝ ආයස්මා මහා කච්චානෝ සත්තු චේව සංවන්නිතෝ සම්භාවිතෝච විඤ්ඤූණ සබ්‍රක්මචාරින් පහෝති. පහෝති ඡායස්මා මහා කච්චායන විමස්ස භගවතා සංගිත්තේන උද්දේශං උද්දිට්ට විත්තාරේ නත්තං අවිබතස්ස විත්තාරේන අත්තං විභජිතු. යන්නෝන මයං යේන ආයස්මා මහා කච්චායනෝ තේනුපසංකමෙයාම උපසංකමිත්වා ආයස්මන්තං මහා කච්චායනං ඒතමත්තං පටිපුච්චෙයාමාති කියලා. එපාර භික්ෂුන් වහන්සේලාට මෙහෙම හිතුණලු, මේ ආයස්මත් කච්චායන ස්ථවිරයන් වහන්සේ විසින් ශාස්ත්‍රූන් වහන්සේ විදින්ද සංවර්ණා කරලා තියෙනවා. ඒ වගේම නුවණැති සබ්‍රක්මචාරින් වහන්සේලාද ඇසුරු කරලා තියෙනවා. ඒ නිසා අපි උන්වහන්සේ ගාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ අර්ථ විභාග නොකොට විහාරයට වැඩි මේ ධර්මපරියාය අර්ථය අපි උන්වහන්සේ ගාවට ගිහිල්ලා අහගමු කියලා භික්ෂුන් වහන්සේලා කතා වෙලා මේ කච්චායන මහරහතන් වහන්සේ ගාවට වැඩියා. අතකෝතේ බික්කු යේනාස්මා මහා කච්චායනෝ තේනුප සංකමී උපසංකමිත්වා ආයස්මතෝ මහා කච්චායන සද්ධින් සම්මෝදිසුම් සම්මෝදනීයන් කතන් සාරණීයන් වීති සාරෙත්වා ඒකමත්තං නිසීදතු. ආං භික්ෂුන් වහන්සේලා මේ කච්චායන ස්වාමීන් වහන්සේ තේරුන් වහන්සේ ගාවට වැඩම කරලා සීකට යුතු කතා කරලා ඉතින් හිත ඒ විදිහට කතා බහ කරලා එකක් පසක වැඩ ඉඳලා මේ භික්ෂුන් වහන්සේලා මේ සිද්ධි ඔක්කොම කච්චායන මහරහතන් වහන්සේට දේශනා කර ස්වාමීනි මහා කච්චායන තෙරුන් වහන්සේ අපගේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට කෙටියෙන් විභාග නොකොට ධර්ම පරියායක් දේශනා කරලා ඉතින් අපිට හිතුණා මේ අපිට තේරුන්නේ නැහැ මේක. ඉතින් අපිට අදහසක් ඇති වුණා මේ අර්ථයේ කවරෙක් විසින් මේක අපිට විස්තර කරලා දෙන්න මේ පුළුවන්ද දක්ෂයිද. ඉතින් අපිට වැටහුණා මේ ආයස්මත් කච්චායන තෙරුන් වහන්සේ මේ සඳහා දක්ෂයි, සාසුන් වහන්සේ විදිහින්ද සංවර්ණා කරලා තියෙනවා. ඒ වගේම නුවණි සබ්‍රක්‍මචාරින් වහන්සේලා ඇසුරු කරලා තියෙන නිසා අපට හිතුණ ඔබ වහන්සේ ගාවට ඇවිල්ලා මේ ධර්මය අහගන්න. ස්වාමීනි අප කෙරෙහි අනුකම්පාවෙන් නොබර කොට මේ ධර්මය අපට දේශනා කරලා දෙනසේක්වා කියලා. ඒ වෙලාවේදී මහා කච්චායන ස්වාමීන් වහන්සේ දේශනා කරනවා, සෙය්‍යතාපි ආවුසෝ පුරිසෝ සාරත්තිකෝ සාරගවේසි සාරපරියේසනං චරමානු මහතෝ රුක්කස්ස තිට්ටතෝ සාරතෝ අතික්කාමයව මූලං අතික්කාමයව කන්දං කන්දං සාකපලාසේ සාරං පරියේසි තබ්බං මංචෙය්‍ය. ඇවැත්නි මට මේක මෙන්න මේ වගේ වැටහෙන්නේ කියලා. යම්සේ පුරුෂේක සාරත්තිකෝ සාරගවේසි, ඒ කියන්නේ අරටුවකින් ප්‍රයෝජනේ තියෙන පුරුෂේක, ඒ අරටුවක් සහිත මහා විශාල ගහක් දැකලා ඒ ගහේ මේ අරටුව එක්ක මුලේ තියෙන්නේ, එහෙම නැත්නම් කඳේ තියෙන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ අරටුව ලැබිච්ච මහා ගසක් දැකලා ඒ ගහේ මුලෙන් එක් මොල ඉක්මවා කඳ ඉක්මවා කොලාතුව අරටුව හොයන්න යනවලු. තේරෙනවද? ආන් ඒ වගේ ඇවිත්නේ නුඹලත් ශාස්ත්‍රුන් වහන්සේ සම්මුඛ වෙච්ච වෙලාවේ නුඹලා ඒ ශාස්ත්‍රුන් වහන්සේගෙන් මේක අහන්නේ නැතුව මංගාවට ආව හරියට මේ අරටුව හොයන්න මේ කොලාතුවල අරටුව හොයන්න එනවා වගේ. දැන් ඇයි මෙහෙම කච්චායන ස්වාමීන් වහන්සේ දේශනා කරේ මේක දන්නේ නිසාද? නෑ, බුදුරජාණන් වහන්සේගේ තියෙන ඒ සර්වචිතා ඥානෙම ඉස්මතු කරලා පෙන්වන්න ඕන නිසා. ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා, එවැත්ති ඒකාන්තයෙන් ඇත්ත, බුදුරජාණන් වහන්සේ දත යුත්ත දන්නවා, දැක්ක යුත්ත දන්නවා, උන්වහන්සේ චක්කු භූතයි ඥාන භූතයි,
අර්ථය විභාග කරලා දේශනා කරන්න දක්ෂයි. නමුත් ඇවැත්නි, එසේ වුවත් ඔබ වහන්සේද මේක දේශනා කරන්න දක්ෂයි. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේද සංවර්ණා කරලා තියෙන, ඔබ වහන්සේ කෙටියෙන් කියන දේ විස්තර විසින් කියන දක්ෂ බව ශාස්ත්‍රඥ වහන්සේද දේශනා කරලා තියෙනවා කියලා. මේ විදිහට භික්ෂුන් වහන්සේලා මේ කච්චායන මහරහතන් වහන්සේට මතක් කරලා, ඇවැත්ති කච්චායන ස්වාමීන් වහන්ස මේක නොබර කොට අපිට මේක විස්තර වශයෙන් දේශනා කරන සේක්වා කියලා ඉල්ලා හිටියා. ඉතින් ආන් ඒ වෙලාවේ කච්චායන ස්වාමීන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා අමතලා මේ විදියට දේශනා කරනවා. තේනාවසෝ සුනාත සාදුකං මනසිකාරවස බාසි සාමීති කියලා. එහෙනම් ඇවැත්නි, මනාකොට ශ්‍රවණය කරන්න ඔබට මං මේ දේශනාව විස්තර විසින් දේශනා කරන්න කියලා. ඒමාවසෝ කෝතේ බිකු ආයස්මා මහා කච්චානෝ පච්චාසෝසුන් ආයස්මාතා මහා කච්චානෝ ඒතදවෝච. එසේ ඇවැත්නි කියලා මේ භික්ෂුන් වහන්සේලා මහා කච්චායන ස්වාමීන් වහන්සේට පිළිතුරු දුන්නාලු. ආයස්මා මහා කච්චායනෝ ඒ තදවෝච යංකෝනෝ ආවසෝ භගවා සංකිත්තේන උද්දේශං උද්දිසිත්වා විත්තාරේන අත්තං අවිභජිත්වා උට්ටායසනං විහාරං පවිට්ටෝ යතෝ නිදානම් බික්කු පොරිසෝ පපංච සංඝා සමුදාචරන්ති කියලා. මේ විදිහට අර දේශනාවම උනාසේ මතක් කරලා ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ මේ විදිහට කෙටියෙන් උද්දේශයෙන් දේශනා කරලා විස්තර විසින් විභාග නොකොට බුදුරජාණන් වහන්සේ නුඹලට යම් ධර්මයක් දේශනා කරලා විහාරයට වැඩියද මා විසින් ඒකේ අර්ථය මෙන්න මේ විදිහට දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ කච්චායන මහරහතන් වහන්සේ භික්ෂුන්ට දේශනා කරනවා. චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජිත චක්කු විඥානං තින්නං සංගති පක්ෂෝ. මෙන්න මේ ටික දැන් මේ කච්චායන මහරහතන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේ යම් නිධානයක් නිසා පුරුෂයාට කෙලෙස් හටගන්නවා නම් ඒ කෙලෙස් හටගන්න නිධානයේදී කෙනෙකුට සතුටු විය යුත්තක්, බැසගත යුත්තක්, මම මගේ කිය ගත යුත්තක් නැත්තම් ඒක තමයි සියලු දුකේ නිමාව, ඒකයි සියලු කෙලෙසයන්ගේ නිමාව කියලා යම් කෙටියෙන් දේශනා කරා නම් අන්න ඒකයි දැන් සරුවත් මේ කච්චායන මහරහතන් වහන්සේ මේ විස්තර විසින් දේශනා කරන්නේ. මේ කෙලෙස් හටගන්නේ කොහොමද, ඒ නිධානය තමයි දැන් කච්චායන මහරහතන් වහන්සේ පෙන්වන්නේ. කෙලෙස් හටගන්න නිධානය කොහොමද කියලා. අන්න ඒක මේ ටික ගොඩාක් වැදගත්. ඒක නිසා ඔබ අහගෙන ඉන්න. චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. පස්සපච්චා වේදනා යං වේදිතං තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං පපංචේති. යං පපංචේති තතෝ නිධානං පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයසු රූපේසු කියලා. ඔන්න මේක විස්තර වශයෙන් කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා. කොහොමද චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඤ්ඤාණ. ඒ කියන්නේ මොකද්ද? ඇහත් රූපයත් ප්‍රත්‍ය වෙලා චක්කු විඤ්ඤාණේ හට ගන්නවා. මොකද්ද චක්කු විඤ්ඤාණේ කියලා කිව්වේ? අපි රූප බලන හිත, රූප දකින හිතට තමයි මේ චක්කු විඤ්ඤාණය කියලා කිව්වේ. ඇහත් රූපයත් නිසා හටගන්න චක්කු විඤ්ඤාණය. කොහොමද ඇහත් රූපයත් නිසා චක්කු විඤ්ඤාණය හටගන්නවලු? තින්නං සංගති පස්සෝ. මේ තුන් දෙනාගේ එකතුව නිසා ස්පර්ශය හටගන්නවා. එතකොට මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි කියලා නෙවෙයි මේ කිව්වේ. සමහර අය මේක වරදවාට අහ ගන්නවා. තින්නං සංගති පස්සෝ කියනකොට තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි කියලා. තොර ස්පර්ශය කියලා වෙනම කාරණාවක් දකින්නේ නැහැ. මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශය කිව්වහම එහෙම තේරුම් ගත්තොත් වැරදි. ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් යම් තැනක ඇද්ද ඒ හේතුවෙන් ස්පර්ශය කියන කාරණාව හටගන්නවා. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චා වේදනා. පස්සපච්චා වේදනා. ඒ ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. යම් වේදිතත් තං සංජානාති. යමක් විඳීනම් එයමයි හඳුනන්නේ. ඒ කියන්නේ ස්පර්ශේ නිසා වේදනාව හඳුනනවා. ඒ යමක් විඳීනම්, ඒ කියන්නේ වේදනාවට අරමුණු වෙන්නේ යමක්ද,
යම් සංඥානාති. එයමයි සංඥාවෙන් හඳුනන්නේ. යම් සංඥානාති තං විතක්කෝති. අන්න ඒ අරමුණේම විතර්කය ඇති වෙනවා. යම් විතක්කේති තං පපංචේති. විතර්ක ඇති වෙලා ඒ නිසා පපංච ඇති වෙනවලු. ඒක වේ මේක අපි සරලව පැහැදිලි කරොත් ඇහත් රූපයක් නිසා ඇහැට රූපයක් ගැටුනහම චක්කු විඥාණය පහළ වෙනවා. දැන් අපි මේ කියන්නේ දැන් අපි මේක පිළිබඳව දැනුම නැහැ. අපිට රූපයක් පේනවා. එතකොට මම රූපයක් දකිනවා කියන එකයි දැන් සාමාන්‍ය අපි පුතග්ජනව අපි මේක වටහාගෙන තියෙනවා. මට රූපයක් පේනවා කියලා. එතකොට අපිට රූපයක් පේනවා කියන තැන උදාහරණයක් වශයෙන් අපි ගමු ඔබට මේ කෝප්පේ පේනවා. දැන් අපිට වැටෙන්නේ ඔන්න ඔම ඉස්සරහා තියෙන කෝප්පේ පේනවා. කාටද පේන්නේ? මට පේනවා. ඕකනේ. නමුත් මෙතන තියෙන්නේ මොකද්ද? අන්න ඒක තමයි. මට කෝප්පයක් පේනවා තියෙන තැනක උනේ මෙහෙ ඇතුලේ පුද්ගලයෙක් ඉඳගෙන ඒ පුද්ගලයාගේ ඇහෙන් කෝප්පේ දැක්කා. ඔහොමනේ අපි දන්නේ නේද? මේ කෙනෙක් ඉන්නවා, ඒ කෙනාට ඇහකුත් තියෙනවා, ඒ කෙනාගේ ඇහෙන් කෝප්පේ දැක්කා. ඉතින් ඒ කෝප්පේ හොඳයි නම් ඇලෙනවා, ඒක හොඳ නැත්නම් ගැටෙනවා. එහෙම නැත්නම් ඒ වගේ තමයි අපේ මනස, ඒ කියන්නේ පොතක්ජන මනස උන්නෝක තමයි. නමුත් ඔය සිද්ධාන්තයේ ඇත්ත යථාර්ථයේ විස්තර කරොත් හම්බෙන්නේ මොකද්ද? ඇහැ තියෙනවා. ඇහැ නිසා ඇහැට ඇහැ ඉදිරියට රූපයක් පැමිණෙනකොට ඒ රූපේ ඇහැට ආපాతගත වුණොත්, ඒ වර්ණ රූපේ ඇහැට ගැටුනොත්, ඒ ගැටීම නිසා ඒ රූපය දැකීම වශයෙන් චක්කු විඥාණය උපදිනවා. එතකොට චක්කු විඥාණය උපදුනා කියලා කියන්නේම මොකද්ද? පෙනෙන බව. එතකොට චක්කු විඥාණයෙන් කරපු කෘත්‍යය මොකද්ද? දර්ශන කෘත්‍යය. ඒ කියන්නේ යමක් රූපයක් පෙන්නන බව චක්කු විඥාණයෙන් කරා. එතකොට එහෙනම් ඇත්තටම මේ කෙනෙක් රූපයක් දැක්කා නෙවෙයි, චක්කු විඥාණයෙන් කරපු කෘත්‍යයක් මේක, යමක් පෙන්නන බව. හැබැයි ඒ චක්කු විඥාණයේ හිතට වටහා ගන්න බෑ මේක කෝප්පේ කියලා. අන්නේ හිත පහළ වුණන් පස්සේ හිත සමගම සහජාතව පහළ වෙනවලු මොකද්ද? යම් වේදිතං. ඒ අරමුණු රසේ ගන්න වේදනා. ඒ වේදනාවට පුළුවන්කම තියෙන්නේ ආරම්භන රසය ගන්න. මොකද්ද ආරම්භන රසය කියලා කියන්නේ? එක්කෝ අරමුණේ තියෙන සැප බව, එහෙම නැත්නම් දුක් බව, එහෙම නැත්නම් මධ්‍යස්ථ බව. දැන් මේ පින්නතුනේ මේ වටාපත දැක්කට තණ්හාවක් ඇති වෙන්නේ නැහෙනේ, තරහක් ඇති වෙන්නේත් නැහැ. මේකට ඔබට ඇති වෙන්නේ මධ්‍යස්ථ බවක් ඇති වෙන. හැබැයි සෝමනස්සයක් ඇති වෙනවා කෙනෙකුට, ඒක ගෙහනිසිත සෝමනස්සයක් නෙවෙයි, නෙක්ඛම්මනිසි සෝමනත්වයක්. මේක මහා සංඝරත්නයේ ධර්මයේ දේශනා කරන එකක් කියලා කෙනෙකුට සතුටක් ඇති වෙන්න පුළුවන්. ඒක ගැන නෙවෙයි මං කියන්නේ. සාමාන්‍ය අපිට අර කාමනිසිත ආසාවක් කෙනෙකුට මේක ඇති වෙන්නේ නැහැනේ. එතකොට අන්න ඒ වගේ තමයි චක්කු විඥාණය සමග ඒ අරමුණ සහජාතව උපදින ආරම්භන රසයේ ගනමින් වේදනාවක්. වේදනාවට කරන්න පුළුවන් රූප දක්වන එක නෙවෙයි. වේදනාවට කරන්න පුළුවන් මොකද්ද? ආරම්භනේ සැප හෝ දුක කියන මේ ආරම්භන රසයේ ගන්න එක. ඒකත් අපි වරදව වටහා ගන්න මොකද්ද? මට සැප වේදනාවක් ඇති වුණා කියලා. මට දුක් වේදනාවක් ඇති වුණා කියලා. මේ පණවන්නේ මොකේදද? වේදනාව. නමුත් වේදනාවට ආරම්භන රසයක් ගත්තා. ඒ ආරම්භන රසේ විඥාණයට දැනුණා. ඒ දැනිච්චි දේ තමයි අපි මට සැපයක් දැනුණා කියලා අපි විග්‍රහ කරන්නේ. ඔන්න දැන් මෙතන කියනවා පස්සපච්චා වේදනා. එතකොට ස්පර්ශය නිසා වේදනාව ඇති වුණා. යං වේදිතං තං සංජානත්. ඒ අරමුණ විඳින නිසාම අරමුණේ හැඳිනීම එනවා. අරමුණේ වින්දණයෙන් කරනවා සංඥාවට උපකාරයක්. ඒ විඳීම තිබුණේ නැත්නම් මේ හඳුනා ගැනීමට ටිකක් අමාරු නේ. ඒ නිසා යම් වේදිතං සංජානාති කියනකොට මෙතන අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි ඒ විඳින දෙයමයි හඳුනන්නේ. දැන් වේදනාවෙන් අරමුණ විඳිනකොට සංඥාව වෙන එකක් ගත්තොත් මේක කිසිම වැඩක් නැහැ නේද? අපිට යමක් පැහැදිලි වෙන්න නම්, යමක ප්‍රයෝජනයක් තියෙන්න නම් ඒ එකට ඉබදිච්ච ධර්මය එක අරමුණක්ම ගන්න ඕනේ. එතකොටයි ඒක අපිට ඒකේ ප්‍රයෝජනයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අරමුණේ මෙල්බිලා ඒ අරමුණ හඳුනමින් සංඥාව උපදිනවා. හැබැයි මේ කියන හැඳිනීම අපි මේ කෝපය හඳුනනවා, මම හඳුනනවා, මගේ දෙයක් මේක අහවල් දෙය කියලා හැඳිනීමක් නෙවෙයි. මේක චක්කු විඥානයේ උපදින හැඳිනීම කියන එක ඇත්තටම අපිට අප්‍රකටයි. ඒක හුදු පෙනීම මාත්‍රී විතරයි. ඒක හරියට කුඩා දරුවෙකුට ඇස් තියෙන, ඇස් ඉපදිච්ච කුඩා දරුවෙකුට යමක් පේනකොට මේක කෝප්පෙද පීරිසියද මේක හොඳයිද නරකයිද කියලා දන්නේ නැහැනේ. එයාට හුදු වර්ණ සටහනක් පේනවා. හැබැයි වර්ණයක් කියලා හැඳිනීමේ හිතේ තියෙන අන්න ඒ බඳු හැඳිනීමක් වගේ එකක් තමයි මුල්ම හිතේ ස්වභාවය. ඔන්න ඔහොම ඉතක් අපි හැමෝටම මුලින්ම හටගන්න. හැබැයි ඒක අපිට පේන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. මොකද මේකේ තවම කෙලෙස් කුසල් අකුසල් ප්‍රපංච හටගෙන නැති නිසා. හැබැයි අන්න ඊට පස්සේ මෙතන දේශනා කරනවා තන් සංජානාති තන් විතක්කෝති කියලා. අන්න ඔතනින් තමයි කෙලෙස් හටගන්න පටන් ගන්න. ඒ පෙනෙන දේ පෙනීමත් එක්කම කෙලෙස් හටගන්නව නම් අපිට කවදාවත් මේ වගේ මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒයි පෙනිච්ච ගමම්ම ඒක එක්කම කෙලෙස් උපදිනව නම් අපිට මිදෙන්න බෑ නේද? නමුත් පෙනෙන දෙයට විතර්ක කරලා කල්පනා කරලා කෙලෙස් හටගන්න නිසායි අපිට කෙලෙස් වලින් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ නිසායි මෙතෙන්ද කියන්නේ ඒ විදිහට චක්කු විඥානේ හටගෙන ඒ චක්කු විඥාණයෙන් අරමුණ රසයේ ගනිමින් ඒ රසයත් හඳුනීමත් හටගත්තන් පස්සේ ඒ අරමුණ අපි මනසින් පිළි අරගෙන අරමුණ විතර්ක කරනවා. විතර්ක කරන වෙලාවට ඒ විතර්ක කරන පුද්ගලයාට මේ ධර්මය අහලා නැත්තම් ඇහැ කියන්නේ මොකද්ද, රූපේ කියන්නේ මොකද්ද, චක්කු විඥානේ කියන්නේ මොකද්ද, පෙනීම කියන්නේ මොකද්ද කියලා අහන නැත්තම් එයා කොහොමද විතර්ක කරන්නේ? ආ මට කෝපයක් පෙනුණා, මට මහවල් දේ පෙනුණා, අහවල් කෙනා ඉන්නවා, අන්න අහවල් කෙනා එනවා කියලා මෙයා ඇතුළෙතින් විතර්ක කරලා යම් විතක්කේති තම්ප පංචේති. ආන්න විතර්ක කරලා ප්‍රපංච ඇති කරගන්නවා. ඔන්න ප්‍රපංච ඇති වෙන විදිය රූපයක් පේනකොට පෙනීම් පමණකින් කෙනෙකුට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඒ පෙනෙන රූපේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා, රූපේ කියන්නේ මේකයි කියලා ඇත්ත නොදන්නාකම නිසා අපි මේ රූපයේ පිළිබඳව අතීතයේ හෝ අහලා දැකලා තියෙනවනම් ඒ රූපයේ පිළිබඳව අපි වැරදිවට වටහාගෙන තියෙනවනම් අර ඇහැට රූපයක් පේනකොටම අන්න අර අපි අතීතයේ වටහාගත්තු දේ එහෙම නැත්නම් අපි මුලාව ඉදිරිපත් වෙලා ඒ අරමුණේ තණ්හා දිට්ඨිමාන කියන ප්‍රපංච ඇති වෙනවා. තණ්හාව කියලා කියන්නේ ඒ අරමුණට ඇලෙන බව. දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? ඒ අරමුණව කෙරේ වරදවා ගන මම මගේ ආත්මයයි වශයෙන් ගැනීම දිට්ඨිය. මාන්නය කියලා කියන්නේ මම කියලා ගැනීම මාන්නය. තණ්හා දිට්ඨි මාන කියන ප්‍රපංච තමයි උතන තියෙන්නේ. එතකොට හැම අරමුණකම ඕක තියෙනවා නේද? හැම අරමුණකම අපි හොඳට විමසලා බැලුවොත් අපිට සැපසහගත අරමුණක් හම්බෙනකොට අපි ගෙවල් දරවල් ඉඩ කඩන් යානවාන අබුදරුවන් රැකී රක්ෂා මේ වගේ අරමුණක් ඔබේ අරමුණක් අරගෙන හොඳට අරගෙන බලන්න මේක ඇතුලේ තියෙන මොනවාද? ඔන්න ඔය ප්‍රපංච ටිකක් තියෙනවා. දරුවා කියලා කියන තැන, ස්වාමියා බිරිඳ හිතවතා පුද්ගලයා කියන තැන කුමක්ද තියෙන්නේ? ප්‍රපංච ටිකක්. හැබැයි ඒක ගවේෂණය කරලා බැලුවොත් හම්බෙන්නේ මොනවා? පුද්ගලෙක් හම්බෙනවා, ස්කන්ධ ටිකක් හම්බෙනවා, ආයතන ටිකක් හම්බෙනවා, රූපේ වශයෙන් අපිට සත්ව පුද්ගල නොවුණු පඨවි ආපෝ තේජෝ ආය සතර මහා ධාතුවක් හම්බෙනවා. ඒකට මම උදාහරණයක් වශයෙන් කිව්වා, කෙනෙක් ඔබ මේ කෝපය කියලා හඳුනාගත්තු දේ මම කෝපය දැක්කා කියලා හඳුනාගත්තු තැන ඒ දැක්කු අරමුණ ඔබ පරීක්ෂා කරලා බැලුවොත් ඔබට කෝපයක් හම්බෙනවද? නෑ. ඔබ කෝපය කියලා කිව්වේ මොකේද කියලා ඔබ හොඳට පරීක්ෂා කරලා බැලුවොත් ඇත්තටම එතන තියෙන මේ මැටි ටික රාසි වෙනකොට ඒ හැඩයට පනවපු නමක් විතරයි කෝප්පේ කියන එක නේද? ඒ මැටි ටික දැන් අපි මේ මැටි ටික ගොලි කරලා ඉවරලා මේක ගොලි කරන්න පුළුවන් නම් තෙත මැටි ටිකක් නම් මේක ගොලි කරලා ඉවරලා මුට්ටියක් හැදුවොත් එතකොට මුට්ටිය කියනවා නේද? මේක ගුරු කරලා පෝච්චයක් ඇදුවොත් පෝච්චය කියනවා. දැන් එතකොට තිබුණේ මැටි ටිකක්. මැටි ටිකක් තියෙන තැනක ඒ මැටි ටික යම් යම් ආකාරයකට සකස් කරනකොට ඒ හැඩයට අපි ඒ නම් දෙනවා. නම් දීලා ඒකේ ප්‍රයෝජනයත් එක්ක අපි බැඳෙනවා, ඇලෙනවා. අන්තිමේට අපිම සකස් කරපු එකට අපි මුලා වෙනවා. නමුත් ඇත්තටම තිබුණේ අපි නම් සාමාන්‍ය සම්මුති වශයෙන් කතා කරත් මැටි ටිකක්. මැටි ටිකක් තියෙන තැනක අපිට අන්නේ විදිය අදහසක් ඇති වුණා. ඉතින් එතකොට ඒ වගේ අපි පුද්ගලයා කියලා කියන තැන, මම පුද්ගලයෙක් දැක්කා කියන තැන, ඒ අරමුණේ අපිට රාග දේශමෝ වෙනකොට, පුද්ගලයෙක් කෙරෙහි තරහ එනකොට ඒ පෙනෙන රූපේ අරමුණු වෙලා, අපි ඒ අරමුණු වෙච්ච රූපේ පුද්ගලයා කියන රූපේ පරීක්ෂා කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ තියෙන්නේ උතන කෙස් ලොම් නිය දත් හම් මස් නහර ඇට ඇට මිදුළු ආදී කුණුප කොටස් ටික. එහෙම නැත්තම් පටවියාපෝ තේජෝ ආය ධාතු ටික. ඒ කෙනාගෙන් ඇහුවොත් ඔබ මේ තරහාගත්තු ඇලුණු පුද්ගලයා කියලා කිව්වේ මේ කෙස් ටිකද පුද්ගලයා, ලොම් ටිකද පුද්ගලයා, හමද, නහරද, ඇටද, ඇට මිදුළුද, වකුගඩුද, ලේද, සැරවද, පිත සෙම ආදී මේවද පුද්ගලයා කියලා ඇහුවොත් එකක් එකක් බැලුවොත් පුද්ගලයෙක් අපිට හම්බෙන්නේ නැහැ. හැබැයි මේ ටික එකතු වුණාම අපි තුල අදහසක් ඇති වෙනවා පුද්ගලයෙක් කියලා. ඇයි එහෙම අදහස ආවේ? එතන තියෙන රූපේ ඇත්ත නොදන්නාකම නිසා තමයි එතන. ආන් ඒ වගේ මෙතන කියන්නේ ඇහැට රූපයක් හම්බෙනකොට ඒ රූපේ මොකද්ද කියලා දන්නෙත් නැත්නම්, ඒ රූපේ ගැටිචි ඇහැ පිළිබඳව දන්නෙත් නැත්නම්, ඒ ඇහත් රූපණයක් නිසා පහළ වෙච්ච හිත පිළිබඳව අවබෝධිකුත් නැත්නම්, එයාට ඊළඟට ඉන්නේ මොනවද? තමන්ගේ අනවබෝධය, සංසාර පුරුද්ද, සංසාර මුලාව ඉදිරිපත් වෙලා ඒක තුල අපි තණ්හා දිට්ඨිමාන ප්‍රපංච ඇති කරගන්නවා, සත්ව පුද්ගල අදහසත් ඇති කරගන්නවා. හැබැයි කෙනෙකුට තේරුණොත් මේ සත්ව පුද්ගල අදහස් කියන ඒවා අපිම විතර්ක කරලා කල්පනා කරලා ඇතිගත්තු ඒවා කියලා දැනගත්තොත් එයාට පුළුවන්කම තියෙනවා ඒ කෙලෙස් ටික නිවා ගන්න. පුළුවන්කම තියෙනවා. ඇයි? එයා එතකොට ඒ අරමුණට කෙලෙස් ඇති වෙච්ච අරමුණු හොයාගෙන ගිහිල්ලා ඒ වගේ ඇලෙන්න යන්නේ නැහැ. ඇයි? අරමුණේ මොලා වෙච්ච නිසායි මට මේ කෙලෙස් ඇති වුනේ. එහෙනම් ඇත්තටම එතන තියෙන්නේ මොකද්ද කියලා විමසලා බලනවා. අන්න එතකොට එයාට එතන තියෙන යථාර්ථය පේනවා. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ මෙතන ලස්සන දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට දේශනා කරලා, යං වේදිතං තං සංජානාති තං සංජානාති තං විතක්කේති, යං විතක්කේති තං ප්‍රපංචේති, යම් ප්‍රපංචේති තතෝ නිදානං පුරිසං ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයසු රූපේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු කියලා. ඔන්න මෙතන වටිනා දෙයක් තියෙනවා. මෙන්න මේ විදිහට ඇහත් රූපයත් නිසා චක්කු විඥානේ උපදිලා ඒක විදලා හඳුලනා ඒ ගැටිච්ච ඇහැට ගැටිච්ච රූපේට විතර්ක කරලා ප්‍රපංච ඇති කරගන්නවලු. ප්‍රපංච ඇති කරගන්නේ මොකක්ද? අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. අතීත අනාගත වර්තමාන ඇහෙට හරමුණු වෙන වර්ණ රූපය කෙරෙහි සත්වයා ප්‍රපංච ඇති කර ගන්නවලු. ඒක තමයි මේ කිව්වේ මොකද්ද? අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයසු රූපේසු. අතීත අනාගත වර්තමාන වූ ඇසින් බලා දත යුතු වර්ණ රූපේ ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති. තේරුණාද කියපිට? ඇහැට හටගත්තු වර්ණ රූපේ අතීතයේ අපි යමක් දැක්කනම් ඒ දැක්කෙත් මොකද්ද? වර්ණ සටහනක්. අනාගතයේ දකිනවනම් දකින්නෙත් වර්ණ සටහනක්. මේ ඇහැට හෝ එහෙම නැත්නම් රූපේ නිසා හෝ චක්කු විඥාණය හටගන්නවා නම් මේ චක්කු විඥාණයට අරමුණු වෙන්නේ මොනවද? වර්ණ රූපයක්. පුද්ගලයා අරමුණු වෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඔබ දන්නවනම් ඇහැට අරමුණු වෙන වර්ණ රූපයක්, කනට අරමුණු වෙන්නේ ශබ්දයක්, දිවට රසයක්, නාසයට ගන්ධ ආරම්භණයක්, ඊට පස්සේ කයට ස්පර්ශේවත් පොට්ටබ්බ ආරම්භණය. මොනවද කයට අරමුණු වෙන්නේ? පොට්ටබ්බේ කිව්වම පඨවි, තේජෝ, වායෝ. ආපෝ අරමුණු වෙන්නේ මනෝ විඥාණයට. පඨවි තේජෝ වායෝක් තමයි අරමුණු වෙන්නේ. එතකොට මනසට මේ සකල ධර්මයෝම අතීත අනාගත වර්තමාන සියල්ලම අරමුණු වෙන. රූප ශබ්ද ගන්ධ ආදී ඒ පංචායතනට අරමුණු නොවිච්ච දේවලුත් මනෝ විඥාණයට අරමුණු වෙන. එතකොට අතීතේ චක්කු විඥාණයට අරමුණු වෙන වර්ණ රූපේ. දැන් අරමුණු වෙනෙත් වර්ණ රූපේ. අනාගතයට අරමුණු වෙන නම් අරමුණු වෙනෙත් වර්ණ රූපේ. හැබැයි මේ විදිහට චක්කු විඥාණයට අරමුණු වෙන අතීතෙත් අරමුණු වෙච්චි අනාගතෙත් අරමුණු වෙන දැන් අරමුණු වෙන මේ වර්ණ රූපේ කෙරෙහි සත්‍යෝ අවිද්‍යාව නිසා ප්‍රපංච ඇති කරගන්නවලු. මොනවද? සත්ව පුද්ගල අදහස් ඇති කරගන්නවලු. තණ්හා දිට්ඨි මාන ඇති කරගන්නවලු. එහෙනම් තිබුණේ වර්ණ සටහන. වර්ණ සටහනට මෙහි විතර්ක කරලා ප්‍රපංච ඇති කරගන්නවලු. ඔන්න ඔය විදිහටයි ප්‍රපංච ඇති වෙන්නේ කියලායි මේ කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරේ. ඉතින් මේක මේ විදිහට ඉතින් මේක මේ ගොඩක් මේ විස්තර තියෙන නිසා මේ විදිහට මේ කච්චායන මහරහතන් වහන්සේ ඇහැ මුල් කරගෙන පෙන්නලා කනට නාසයට දිවට ශරීරයට මේ විදිහට ඔක්කොටම පෙන්නවා. සෝතං පටිච්ච සද්දේච උප්පච්චිති සෝච විඥාන තින්නන් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදිතං තං සංජානාති කියලා මේ විදිහට ආයතන හයටම පෙන්නනවා. මේ ආයතන හයෙන්ම අවිද්‍යාසහගත ධර්මයේ නොදන්න පුද්ගලයා මේ විදිහට තුන් කාලයේම මේ ආයතන හයෙන් බලා දත යුතු රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අරමුණු කෙරෙහි සත්‍යෝ මේකේ ඇත්ත නොදන්නාකම නිසා ප්‍රපංච ඇති කරගන්නවා. ඉතින් මේක ගොඩාක් තව විස්තර කරන්න ඕනේ. නමුත් අපිට මේ කාල වේලාවත් එක්ක මේක විස්තර කරන්න ඉතින් අපිට එහෙම ගොඩාක් විස්තර කියන්න බෑ. නමුත් මේ විදියට කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරලා ඊට පස්සේ මත්තේ නැවත දේශනක් සෝ වතාවුසෝ ඒකාන්තෙන් ඇවැත්නි චක්කුස්මින් රති රූපේ සති චක්කු විඥානේ සති පස්ස පඤ්ඤප්ති පඤ්ඤාපෙසති ඨානමේතං විච්ඡති. ඇවැත්නි ඇස ඇති කල්ලි රූපේ ඇති කල්ලි චක්කු විඥානේ ඇති කල්ලි ස්පර්ශයයි කාරණා විද්‍යාමාන වෙනවා. ඨානමේත පස්ස පඤ්ඤප්තියා සති වේදන ඨානමේසං ස්පර්ශය කියන කාරණා වෙනවා. පස්ස පඤ්ඤප්තියා සති වේදනා පඤ්ඤප්ති පඤ්ඤාපෙසති ඨානමේතං විච්ඡති. ස්පර්ශේ ඇති කල්ලි වේදනාව හටගන්නේ යයි කියන කාරණාව විද්‍යාමාන වෙනවා. වේදනාව ඇති කල්ලි සංඥාව හටගන්නේ යයි කාරණාව විද්‍යාමාන වෙනවා. සංඥාව ඇති කල්ලි විතර්කයන්ගේ පැමිණීම විතර්කයන් පහළ වෙනවා කියන කාරණාව විද්‍යාමාන වෙනවා. විතර්ක ඇති කල්ලි ප්‍රපංච හටගන්නේ යන කාරණාව විද්‍යාමාන වෙනවා. ප්‍රපංච ඇති කල්ලි මේ විදිහට ලෝකයා තුන් කාලයේම මේ අනාත්ම වූ සත්ව පුද්ගල නොවුණු ධර්මතා කෙරෙහි මුලා වෙනවා කියලා දේශනා කරනවා. පොඩ්ඩක් ගැඹුරුයි ටිකක් ඉතින් අමාරු ඇති මං හිතන්නේ අහගෙන ඉන්න. නමුත් මං ඒකයි කිව්වේ ඇත්තටම මේ ගැඹුරු කියන්නේ මේක තමයි ඇත්තටම නිවන් මගේ අපි නොදන්නා පැත්ත. එතකොට මේක ගැඹුරු වෙන්නේ අපිට ඒ පිළිබඳ නුවණ මදි හින්දා. ඉතින් ඒකේ නුවණ තියෙනවා නම් අපි මේවට ආසා තණ්හා කර කර කෙලෙස් ඇති කරගන්නේ නැහෙනි. ඉතින් නොතේරෙනවා කියලා අපි අයියෝ මේක තේරෙන්නේ නැහැ කියලා කම්මැලිකමින් හරි මන්දෝත්සාහයෙන් හරි හිටියොත් අපිට කවදාවත් මේව තේරුම් ගන්න පුළුවන්ද? බෑ. අමාරුවෙන් හරි මේවා අහලා ටික ටික හරි දෙතුන් පාර අහලා හරි මේවා ටික ටික හරි තේරුම් ගන්නවා නම් තේරෙන්නේ නැති කොටස් අහනවා නම් නැවත නැවත විමසනවා නම් මේක පිළිබඳව තියෙන සූත්‍රය බලනවා නම් එහෙම තමයි පින්වතුනි නොතේරෙන දේවල් තේරුම් ගන්නෙ. මොකද ලෝකෝත්තර දර්ශනය කියලා කියන්නේ අපිට විෂය නොවන පැත්ත. ඉතින් ඒ අපිට නමුත් ඒ නුවණ අපි කවදා හරි තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත්ම තමයි අපිට ලෝකෝත්තර මාර්ගයක් වඩන්න පුළුවන් වෙන්නේ. ලෝකෝත්තර ප්‍රතිපදාවක් පුරන්න වෙන්නේ. ඒ නිසා නුවණ කියන එක අපි වඩන්න පුළුවන් එකක්. දියුණු කරන්න පුළුවන් එකක්. හැබැයි ඒක ඉබේ දියුණු වෙන්නේ නැහැ කවදාවත්. ඒ සඳහා උත්සාහය අවශ්‍යයි. ඒ නිසා දැන් අද මම මේ කියන දේ මේකේ අර්ථය මට ඒ විදිහටම ඔබට අවබෝධ කරලා දෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේම මේක සිද්ධ කරනවා. සියලු දේලාම බුද්ධ අනුභවයෙන් කැඳවලා සියල්ලටම රහත් ඵලයේ දක්වා දේශනා කරනවා. නමුත් බුදු කෙනෙක් දේශනා කරත් තමන්ට වැටහෙන්නේ තමන්ගේ නුවණ අනුව නේද? ඒ නිසා නුවණ කියන එක දියුණු කරන්න පුළුවන් එකක්. ඒ සඳහා අපි සත්පුරුෂය ඇසුරු කරන්න ඕනේ. ඒ ගැඹුරු ලෝකෝත්තර ප්‍රතිසංයුත්ත ධර්මය අහන්න ඕනේ. ඊට අදාළ සූත්‍ර ශ්‍රවණය කරන්න ඕනේ. සාකච්ඡා කරන්න. අන්න එතකොටයි අපි නුවණ වර්ධනය වෙන්නේ. නුවණ දියුණු වෙන්නේ ආන් එතකොටයි. අමාරු දේ අපි තේරුම් ගන්න බලන්න. නමුත් අපි භාවනා කරන්න ගියත් එහෙම නේද? භාවනා කරන්න ගිහිල්ලා විනාඩි 5ක් 10ක් උත්සාහ කරනවා බැරි වෙනකොට මේක නම් කරන්න බෑ කියලා අපි නැගිටලා යනවා. ඉතින් කවදාවත් පුළුවන් ද යාට භාවනාවක් දියුණු කරගන්න? බෑ. හැබැයි අමාරු වෙවි හරි දැඟලුවොත් උත්සාහවත් වුනොත් කවදා හරි යා ඒක දියුණු කරගන්න. අතීතේ බණපදයක් අහනකොට ඒ බදපදය අහන වෙලා ඒ ආසනේම කෙනෙක් රහත් වුණා නම් ඒ රහත්ුනේ කුමක් නිසාද? ඒ විදිහට උත්සාහ කරපු ප්‍රතිඵලයි. ඒ නිසායි මං ගියේ සැරේ මං මතක් කරාද මට මතක නෑ, බුදුරජාණන් වහන්සේ සමහර අය හොයාගෙන යනවලු. මේ පිරිස ඉති ඇයි හොයාගෙන ගිහිල්ලා බණ කියන්න ඕනේ? හේතු සම්පත් එයාලට තියෙනවා. හේතු සම්පත් නැති අයට කොච්චර කිව්වත් වැඩක් නෑ. ඉතින් එයාලට පුණ්‍ය ප්‍රතිපදාව කියලා, එයාලට සතරපායෙන් මිදෙන්න කුසල කුසලේ කියලා හේතු සම්පත් තියෙන අය හොයාගෙන යනවා. ඒ නිසා පින්වතුනි අද අපිට රහත් වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් හේතු සම්පත් ටික ටික හරි පූර්ණ කරගත්තොත් මේ ශාසනයේ රහත් වෙන්න බැරි වුණත් වෙන ශාසනයේ කාරි බුදු කෙනෙක් අපිව දකි, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට අපි හවුවේ මෙන්න මෙයාට නම් ඉන්ද්‍රිය ධර්ම ටිකක් හරි තියෙනවා, මෙයාට දේශනා කරන්න වටිනවා කියලා හිතේ. ඉතින් ඒ හැකියාව අද අපි ඇති කරගත්තේ නැත්තම් එහෙ අපි මේ ශාසනයත් අපිට අතරදහන් වෙලා යයි. ශාසනයත් අයින් වෙයි, මනුස්ස ජීවිතෙත් අයින් වෙයි. හැබැයි මේ මනසම තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හම්බෙනකොට අපි හිටියත් ඒත් මේකම තමයි. හැබැයි මේක ඉතුරු වෙන්නේ නැහැ. ඇයි? තව කොච්චර කාලෙකින්ද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ? එතකොට අබුද්ධෝත්පාද කාල බුදුරජාණන් වහන්සේ නැති කාල කොච්චර හම්බෙනවද අපිට? එදාට අපිට දහමක් නැහැ. අද අපි මේක පුරුදු කරන්නේ නැතුව එදාට අපිට හම්බෙයිද? නෑ, කවදාවත් හම්බෙන්නේ නෑ. ඉතින් ආන් ඒ නිසා තමයි කියන්නේ අමාරුවෙන් අපි මේ ධර්මයේ තේරුම් ගන්න. අද අපිත් මන් මේ බණපදයේ කියන්නේ කොයිතරම් මහන්සි වෙලාද ඒ කාලේ අපි මේවා සමහර විට බණ කියනවා. ඒ බණ කිව්වට අපිටවත් තේරෙන්නේ නැහැ කියන එක. නමුත් අද තමයි තේරෙන්නේ ඇත්තටම මේකේ මෙහෙම අර්ථයක් තියෙනවා. මේ හැම සූත්‍රයකම මෙන්න මේ වගේ දේකුයි දේශනා කරන්න කියන එක හිත වඩනකොට, හිතේ කෙලෙස් යට යනකොටයි තේරෙන්නේ. ඒ කියන්නේ නුවණ වැඩෙන්න වැඩෙන්න යාට තේරෙනවා. ආන් ඒ නිසා නොතේරුණාට කමන්නේ. ඒ හැබැයි පිරිසු ධර්මය අපි ශ්‍රවණය කරන්න ඕනි, අහන්න ඕනි, සාකච්ඡා කරන්න ඕනි. ඒ නිසා බොහෝ අය සිල් ගන්න එනවා. සිල් ගන්න ඇවිල්ලා වාඩි වෙලා අහගෙන ඉන්නව නැගිටලා යනවා. හැබැයි ප්‍රශ්න අහන්න කිව්වට ලේසියකට කෙනෙක් ප්‍රශ්න අහන්නේ නැහැ. තේරුනේ නැහැ. තේරුනේ නැතුණාට තේරෙන්නේ නැත්te එකවත් අහන්න තේරෙන්නේ නැහැ සමහර අයට. ඇයි ඒ? මේ ගැන හිතන්නේ නැති නිසා, බලන්නේ නැති නිසා, ධර්මයේ ඉගෙන ගන්න නැති නිසා. චක්කොම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං මහණේ චක්කු විඥානය උපදිනකොට කියලා කිව්වට මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඇයි? ධර්මයේ ඉගෙන ගන්න නැති නිසා. ඉතින් ඒ නිසා අපි බොහෝ විට මේ ගුරුවරයෙකුට කියලා දෙන්න පුළුවන් මේ ධර්මයේ 125ක් විතරයි. 75ක්ම අපි මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනේ. ඒ ධර්ම කොටස්, ඒ ශිප් ගැන, චෛත්‍ය ගැන, රූප ගැන අපි ඉගෙනගෙන හිටියොත් අන්නර කියන ධර්මය අපිට වටහා ගන්න තේසි. එහෙම නැති වුණොත් මේ වචනේ තේරෙන්නේ නැති වුණාම මොනවද තේරෙන්නේ නැති වෙන්නේ. ඉතින් එහෙම වුණාම අර ගුරුවරයාට දේශකයන්න් වහන්සේට මේක විස්තර කරන්න වෙනව නැවත. එතකොට අර දේශනාවෙන් සියල්ල අවශ්‍ය දේවල් දේශනා කරන්න බැරි වෙනවා. ඉතින් ආන් ඒ නිසා මම මේ මේ ටිකත් මේකට එකතු කරේ අර ධර්මයේ ගැඹුරු වෙනකොට කෙනෙකුට මන්ද උත්සාහය ඇති වෙනවා. නමුත් අපි වීරියෙන් උත්සාහයෙන් අනේ කොහොම හරි මම මේක තේරුම් ගන්න ඕනේ. නැවත නැවත අහලා හරි උත්සාහවත් වෙලා තේරුම් ගන්න ඕනේ කියලා අපි උත්සාහවත් වුණොත් එයාට මේ ශාසනය ජය ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතනදී කච්චායන මහරහතන් වහන්සේ මේන්න මේ විදිහට මේ සලායතනයන් නිසා ඇහැ කන නාසය දිව ශරීරය මනස හා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ 12 ආයතනයන් නිසා සත්වයොන්ට ප්‍රපංච ඇති වෙනවා, තණ්හාව ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මොකද සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනෝනේ, මහණෙනි යම් තණ්හාවක් තියෙනවනම් ඒ තණ්හාව කොහෙද උපදින්නේ, කොහෙද හටගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ඊට පස්සේ මේ විදිහට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඇහැ කන නාසය දිව ශරීරේ මනස මේ විදිහට 60 පදයක් දේශනා කරනවා. ඉතින් ඒක මම ඒක විස්තර කරන්න කාලෙ මදි. එතකොට මේ තණ්හාව උපදින්නේ කොහෙද? ඇහැට හම්බෙන රූපයේ. එහෙම නැත්නම් ඇහැ අරමුණු වෙලා ඇහැ කෙරේ. තමන්ගේ ඇහැට මේ ඇහැට තණ්හාව ඇති වෙනවා. එයා ඇහෙන් අපි ඇහෙන් බලලා සතුටු වෙනවා, රූප බලනවා, මගේ ඇහැ කියලා අපි ඒකම දෘෂ්ටි වශයෙන් ගන්නවා. ඒ ඇහැට පෙනෙන රූපය කෙරේ අපි තණ්හා මාන දිට්ටි ඇති කර ගන්නවා. එතකොට මෙතනදි පෙන්වන්නේ ඒ අපි සියල්ල ගන්නෙ නැතුව එක තැනක් අපි ගත්තොත් මේ ධම තේරුම් ගන්න. ඇහැට පෙනෙන රූපයක් තියෙනවා නම් ඒ රූපයක් දකිනකොට අපිට තණ්හාව හෝ තරහව හෝ ආසාව හෝ කෙලෙසයක් හෝ දුකක් හටගන්නකොට ඒ දුක නිවන්න අපි බැලිය යුත්තේ ඒ දුක හටගත්තු අරමුණේ යථාර්ථය. එතකොට ඒ දුක හටගත්ත අරමුණේ අපි යථාර්ථය විමසලා බැලුවොත් ඇත්තටම යාට ඒ අරමුණේ දුක නිරුද්ධ වෙනවා. ඒයි මොකද ඒ අරමුණ වරදවා ගත්ත නිසයි කෙලෙස් ටික ආවේ. තණ්හා දිට්ඨිමාන ආවේ, තරහ ආවේ. නමුත් අපිට හිතෙන්නේ ආවලා බැන්න නිසා, ආවලා දොස් කිව්ව නිසා, ආවලා මේ වැඩේ කරපු නිසයි දුක එන්නේ කියලා. නෑ, ඒ හටගත්තු ශබ්දේ හෝ රූපේ, ඒ ශබ්දේ හෝ රූපේ හෝ ඇහෙනකොට පේනකොට අපි මනසින් ඒක පිළිබඳව ප්‍රපංච ඇති කරන වරදවා ගන්නවා. මට බැන්නා, මට දොස් කිව්වා, එහෙම නැත්නම් මේ දේ හොඳයි කියලා මෙහි අවිද්‍යාවෙන් විතර්ක කරනවා. හැබැයි එයාට ඒ අරමුණ පිළිබඳව දැක්කොත් ඇත්තටම මේකට මම මගේ කියන සුදුසුයිද, මේකට තරහ ගන්න සුදුසුයිද කියලා අරමුණ විමසලා බැලුවොත් එයාට තරහ හෝ ඒ කෙලෙස් එන්නේ නැහැ. ඉතින් අන්න මේ කාරණ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කරේ. මේ 12 ආයතනයන් නිසා කෙලෙස් හට ගන්නවා, මේ ආයතන වරදවා ගන්න නිසා කෙලෙස් ඇති වෙනවා කියන. ඉතින් මේක මේ සූත්‍රයේ දිගට මේ කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරන ඇවැත්නි, ඇහැ තිබ්බේ නැත්තම් ඇස නැති කල්ලි, රූපේ නැති කල්ලි චක්කු විඥානේ කියන කාරණාව හටගන්නේ නෑ. මේ තුන නැති වුණොත් ඇහැ කන ඇහැ හෝ රූපේ හෝ චක්කු විඥානේ හට ගත්තේ නැත්නම් ස්පර්ශය කියන කාරණාව හටගන්නෙත් නෑ. ස්පර්ශය කියන කාරණාව හටගත්තේ නැත්නම් වේදනාව හටගන්නෙත් නෑ. වේදනාව නැත්නම් සංඥාවක් නෑ. සංඥාව හටගත්තේ නැත්නම් විතර්ක කරන්නෙත් නෑ. විතර්ක නැත්නම් ප්‍රපංචය ඇති වෙන්නෙත් නෑ. ඉතින් මේ මෙතන අපි මේ වචන ටික අහලා තියෙනවා. නමුත් මෙතනදී අපි ගන්න ඕනේ අර්ථය තමයි ඇහැ නැති කල්ලි, රූපේ නැති කල්ලි, චක්කු විඥානේ නැති කල්ලි කියලා මෙතන අදහස් කළේ ඇහත් රූපයත් චක්කු විඥානයත් නිසා යමක් පේනවා නම් මේ සිද්ධාන්තය මේ හේතු ටික නැති වෙනකොට අර හටගත් ධර්මතා සියල්ලම නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ ඇහත් නිරුද්ධ වෙනවා, ඒ රූපයත් නිරුද්ධ වෙනවා, ඒ රූපයේ දැකීම් වශයෙන් පහළ වෙච්චි හිතත් නිරුද්ධ වෙනවා, පෙනීම් වශයෙන් පහළ වෙච්චි හිතත් නිරුද්ධ වෙනවා, ඒ හිත සමග හටගත්තු වේදනාව සංඥාව සැප දුක් වේදනාවක් හටන් ඒ සියල්ල නිරුද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ නිරුද්ධය නොදන්නාකම නිසා තමයි අපි අන්න අර විදියට තියෙන රූපේ දැකපු දේ අහපු දේ කියලා අපි අතීතයේ දැකපු අහපු දේවල් පිළිබඳව අපි ඇති බවට සංකල්ප ඇති කරගන්නවා. දැන් මේ ඇති බවට ඇති කරගන්න කල්පනාව අපි ඇති බවට ගන්න ඇත්තටම ඇති දේ පිළිබඳවද? නෑ. දැකපු වෙලාවේ ඒකේ Nirodhe නොදන්නාකම නිසා තමයි අපි ඇති බවට අදහස් ඇති කරගන්නේ. එතකොට ඇති බවට ඇති කරගත්තු අදහස අපි ඇති කරගත්තු එකක් නේද? අපි ඇති කරගත්තු එකක් මිසක් සැබෑවට තියෙන එකක් නෙවෙයි. සැබෑවට වෙන දේ මොකද්ද? හටගත්තු දේ එතනම නිරුත්ත වෙනවා. ඔය කාරණාව අපිට වැටහුණොත් අපි කියමු අපිට කෙනෙක් බැන්නා. අපිට කෙනෙක් දෝෂාරෝපණය කරා. ඔන්න ඒ වෙලාවේ කනට ශබ්දයක් ඇහිලා සෝත විඥානේ පහළ වෙලා ඒවා විතර කරලා අපි ප්‍රපංච ඇති කරගන්න මොනවද? අහවලා මට බැන්න මෙහෙම උදව් කරලත් මේ හිතවත්කම දියද්දී නොකලපු දෙයට මට බැන්නා කියලා ඔන්න අපි කෙලස් ටිකක් දේශයක් අමනාපයක් ඇති කරගන්නවා. දැන් මේ ඇති කරගත්තු අරමුණු ටික ඒ වෙලාවේ සිද්ධාන්තයේ වෙලා ඒවා කොයි හරි තැම්පත් වෙනවද? නෑ, ඒවා සියල්ලම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. නමුත් ඒ Nirodhe නොදන්නාකම නිසා අපි ඒ වෙලාවේ අපි ඒවා දැඩිව ගන්නවා. නিত্যයි ආත්මයි කියලා ගන්නවා. ගැනීම නිසා අපිට ඒවා සිහි වෙනවා. දැන් සිහි වෙනකොට සිහි වෙන්නේ අර බැනපු කෙනා, බැනපු දේ, කියපු දේවල් කියලා අපි අර හටගත්තු වෙලාවේ විදිහටම අපි නැවත ඇති කරගන්නවා. නේ? හැබැයි කෙනෙකුට හිතුනොත් දැන් මේ ඒවා තියනවා නෙවෙයි, දැන් මම සිහි කරලයි මේ ඇති කරගන්නේ. දැන් මම මේ කෙලෙස් ඇති කරගන්නේ මගේ මෝඩකම නිසා කියලා. එහෙම අදහසක් ඇති වුණොත් එයා ආපහු ඒ ඔයාර ඇති කරගන්න යනවත් ඒ Nirodhe දැක්කොත් ඒ හටගත්තු දේවා නිරුද්ධයි කියලා දැනගත්තොත් එයා දැන් ඒ තරහව එන්න පුළුවන්. ඇයි? ඒ වෙලාවේ යාට තරහක් උපාදානයක් ඇති නිසා සිහි වෙන්න පුළුවන්. දැන් ඒක නිවන්න යා දඟලනවා. මට කෙලෙසයක් ඇති වුණා, මට තරහක් ඇති වුණා, මේක මගේ හිත එහෙම නැත්තම් මට හානි කරන දෙයක් කියලා යා දැකපු වෙලාවේ ඒ ද්වේෂයේ තරහව නැති කරගන්න යා කොහින්ද? තමා තුළින්මයි. දැන් ඒක නිරුද්ධයි. නමුත් නිරුද්ධේ නොදන්නා අවිද්‍යාව නිසා මම්ම නේද මේ සිහි කරගන්නේ? මේ සිහි කර ගැනීම නිසා මා තුළම නේද කර්ම සකස් වෙන්නේ? නමුත් ඒ වෙලාවේ හටගත්තු ඒ කනත් ශබ්දයත්, ඒ සෝත විඥාණයත්, ඒ හටගත්තු කෙලෙස් ඒ සියල්ලම නිරුද්ධ වෙලා ගියා නේද? ඒ රූප වේදනා සංඥා සංකාර නිරුද්ධයි නේද කියලා අන්න ඒ අවබෝධය ආවන. ඒ කියන්නේ අර හටගත්තු ආයතන ටික ඒ ඒ හේතු නිසා හටගත්තා නම් ඒවා ඒ ඒ තැනම නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් එයා කවදාවත් ඒ දැකපු අහපු අරමුණු වල ඒවා හොයාගෙන යන්නෙත් නැහැ, ඒවා කෙරෙහි කෙලෙස් ඇති කරගන්නෙත් නැහැ. ඒ නිසා ඒ සිද්ධාන්තයේම එයාට දකින්න කොට හම්බුනොත් එයාට මේක මේ පේන සිද්ධිය මේ ඇහත් රූපයත් නිරුද්ධ වෙනකොට මේක නැති වෙනවා කියලා. මේ දැන් අහන සිද්ධිය මේ සිද්ධියෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් එයා අහන වෙලාවේකට ගැටෙන්න යනවද? ඒකට ඇලෙන්න යනවද? ඇයි? ඒකට ඇලෙන්න ගැටෙන්න සුදුසු දෙයක් නෙවෙයි. ඒ හටගන්න ශබ්ද ටික මොහොතකින් නැති වෙලා යනවා. මේකට ඇලුනොත් ගැටුනොත් තමන්ටම නේද කෙලස් එන්නේ? තමන්ටම නේද කර්ම සකස් වෙන්නේ? තමන්ගෙම නේද සංසාරෙ දික් වෙන්නේ? මොකක් නිසාද? මේ අවස්ථාවට හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කෙරෙහි මං නිකරුණේ කෙලෙස් ඇති කරගෙන, නිකරුණේ මං සසර දික් කරගන්නවා, නිකරුණේ මං අපායගාමිනී කෙලෙස් ඇති කරගන්නවා නේද කියලා එයාට වැටහෙනවා. ඒ නිසා එයා මේකෙන් ප්‍රයෝජන ගන්නවා. කෝපෙන් වතුර බොනවා, ඒ කෝපේ පරිස්සම් කරනවා, කෝපේ රැක ගන්නවා. හැබැයි ඒකට ඇලෙන්නේ බැඳෙන්නේ නැහැ. ඒ අන්නේ වගේ සම්මුති ලෝකේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ දේවල් පරිහරණය කරනවා. ඇයි? අපි උපදින තාක්කල් මේවත් එක්ක ජීවත් වෙන්න වෙනවා. රූපේ තියෙන තාක්කල් මේ රූපේ අපිට පරිහරණය කරන්න වෙනවා, මේකට කවන්න පොවන්න වෙනවා, ඒ සඳහා අපිට ගෙවල් දොරවල් අවශ්‍යයි, යාන වාහන අවශ්‍යයි. හැබැයි මේ ඔක්කොම මොනවද? මේ ඔක්කොම තාවකාලික හටගෙන නිරුද්ධ වෙන අනාත්ම ධර්ම ටිකක්. මේවා කෙරෙහි අපි පුද්ගල සංඥා ඇති කරගෙන මේ අවිද්‍යාවෙන් නේද මේවා නිර්මාණය කරගෙන තියෙන්නේ කියලා දැනගෙන මේවා කටයුතු කරනවා. ඒ නිසා මේ ධර්මයේ දැනගත්තා කියලා අපි මේවා අතහැරෙන්නේ නැහැ. මේවා අයින් කරන්න අවශ්‍යත් නැහැ. ඒවා අයින් වෙයි. ඉතින් ඒ නිසා ඒව අවබෝධය ඇති කරගෙන යාට පරිහරණය කරන්න පුළුවන්. දැන් භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ නමක් රහත් වුණා කියලා උන්වහන්සේට රස දැනෙන්නේ නැද්ද? දැනෙනවා. සද්ද මිහිරි සද්ද ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. අපිට වඩා මිහිරිව ඇහෙනවා උන්වහන්සේලාට. අපිට වඩා රස දැනෙනවා උන්වහන්සේලාට. ඇයි? අපි ආහාර ගන්නකොට කීයක් දේවල් හිත හිත දාහාර ගන්න නේද? උන්වහන්සේ බොහෝම සිහියෙන් ඒ අරමුණේ සිහියෙන් ඒ ආහාරය ගන්න හොඳට රසය දැනෙනවා. හැබැයි උන්වහන්සේ දන්නව මොකද්ද? ඒ රසයත් ඒ දැනීමෙන් පස්සේ නැති වෙනවා. ඕකට තණ්හා කරා කියලා මේ රසය අඩු වැඩි වෙන්නේ නැහැ. රස වේදනාවට හේතු ස්පර්ශ නිසා ඒ රසය හට ගන්නවා. ඒ ස්පර්ශය නැති වෙනවා. ඕකට තණ්හා කරලා අපි හොයාගෙන ගිහිල්ලා ඕකට තණ්හා කරලා වැඩක් නැහැ. ඉතින් දැන් බලන්න අර මිගෝ අරඤ්ඤම්මි යතා අබන්දෝ නේ යේ නිච්ඡං ගච්ඡති ගෝචරාය විඤ්ඤෝ නරෝ සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියලා බුදුරජාණන් වහන්සේ දේන. කැලේ ඉන්න මෝ කෑම හොයාගෙන ගිහිල්ලා හොඳට හොඳ කෑමක් දැකලා එතනින් කෑම කාලා මේක ආයෙත් හෙටත් එන්න ඕන කියලා හිතනවද? නෑ, කෑම කෑවා ඒ සතා ගියා. ඒකේ බැඳෙන්නේ නෑ. ආයෙත් ආපහු එන්න ඕනේ මේක ටිකක් කාලා පරිස්සම් කරගන්න ඕනේ කියලා හිතනවද ඒ සතා? නෑ, ඒ සතා කෑවා ඉවරයි. තියෙන වෙලාවට කෑවා ගියා. අන්න ඒ වගේ නොනැති කෙනා විසින් විඤ්ඤෝ නරෝ සේරිතං පෙක්කමානු නොනැති කෙනා ලෝකේ පරිහරණය කරනවා, ලෝකේ ඇසුරු කරනවා. නමුත් ඒ වගේ ඇලෙන්නේ බැඳෙන්නේ නැහැ. ජීවිතයේ තියෙන තාක්කල් ඒවා පරිහරණය කරනවා. ඒ දේවල් ඇලෙන්නේ බැඳෙන්නේ නැහැ. ඉතින් දරුවෝ ඉන්නව නම් ඒ දරුවොත් එක්ක සම්මුතියේ කටයුතු කරනවා. දරුවොත් එක්ක කටයුතු කරන හැබැයි දන්නවා මේ දරුවා කියලා කියන්නේ පෙර කර්මය නිසා කොහින් හරි පහළ වෙච්ච විඥානයක්. ඒ විඥාණයට අපි දරුවා කියලා ලෝකේ කටයුතු කරනවා. ඒක ලෝකේ ඇත්ත සත්‍ය. ඒක කම්මස්ස කතා සම්මාදිට්ඨිය තුල ඇත්තා. ඒක පුත්‍රයන් වහන්සේ බොරු කිව්වේ නැහැ. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය සාපේක්ෂව ඒක මගේ දරුවා කියලා අල්ලගෙන බදාගෙන උපාදාන කරගත්තොත් දරුවා නිසා අපි කොච්චර අපාය යන්නේත්, දරුවා නිසා අපි කොච්චර නිරේ යන්නේත්. එහෙනම් මේ දරුවෝ එපා, දරුවෝ හරියන්නේ නැහැ කියලා හරියන. එහෙම ගන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨියත් නැති කෙනෙක්. මිත්‍යාදිට්ඨිය ඒක. එනිසා සම්මුති ලෝකේ ඇත්ත. නමුත් ආන් ඒ සම්මුති සත්‍යයක් දන්නවා, ලෝකෝත්තර සම්මාදිට්ඨියක් දන්නවා. ඒ නිසා කෙනෙක් පවුල් අවුල් කරගන්න යන්නේ නැහැ. සම්මුතිය පටලා ගන්න යන්නේ නැහැ. සම්මුතියත් ලස්සනට ජීවත් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය හරියට කෙනෙක් අවබෝධ කරගත්තොත් මේ ගිහි ජීවිතේ ඉතාම සාර්ථකව ගත කරන්න පුළුවන්. සෝවාන් වෙච්ච අයත් අතීතයේ හිටියන්, සකදාගාමි වෙච්ච අයත් හිටියා. හැබැයි අනාගාමි වුණන් පස්සේ ගිහි ජීවිතේ ඉන්න බෑ. ඒ කාමරාගේ අයින් වෙනවා. රහත් වුණන් පස්සේ ඉන්නත් බෑ. ඒ එක්ක පිරිනුවන් පාන්න ඕනේ, නැත්නම් පැවිදි වෙන්න ඕනේ. ඒක ඒ හිතට ඒ කටයුතු කරන්න බැරි නිසා. නමුත් සෝවාන් වෙලා වුණත් අතීතයේ හිටපු අය ඔබ අහල ඇති ඒ උත්තම ආයු දරුව හැදුවා, ගෙවල් දොරවල් හැදුවා, හරි හම්බ කරා. ඉතින් ඒ දේවල් කරා. ඉතින් මේවා අපි වංචනිකව ගන්න නෙවෙයි කියන්නේ. සමහර ඒකත් කරනවනේ නේද? මම සෝවාන් වෙලා ඉන්නේ. ඉතින් ඒ කාලේ දරුවොත් හැදුවා. මේ නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් එහෙම රැවටිච්ච අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ගොඩාක් අය කැමති නික්මන්ට සෝවාන් වෙන්න නේද? සෝවාන් වෙලායි කොඩිය දාගන්න කැමති. ඉතින් ආන් ඒ නිසා ඉතින් එහෙම අය අද ලෝකේ ඉන්නවා. ඉතින් අනිසේ ඒ නිසා ඒ වගේ පරිස්සම් වෙන්න ඕනේ අපි. ඒ නිසා මාර්ගඵල ලබන්න කොඩි දාගන්න අපි හදිසි වෙන්න ඕනේ නැහැ. ඔබට මාර්ගඵලයක් ලැබුණා නම් ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඕකේ අපි ඒක මේක ඵලයේ මේකයි කියලා කවුරුවත් කිව්වත් නැතත් මං ඒක දන්නේ නැතත් මේක සෝවාන් ඵලයේ කියලා ඒ ප්‍රතිඵලය නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. යම් මාර්ගසිතක් ඉපදිලා සෝවාන් මාර්ගසිතක් ඉපදිලා සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වුණා නම් ඒක හිතලවත් අය ඇති කරගන්න බෑ. ඒ නිසා ඒකට අපි නංගුත් පැනෙව්වේ නැතත් කොඩි දාගත්තේ නැතත් ඒ ප්‍රතිඵලය නැති වෙන්නේ නැහැ. එනිසා අපි ඒකට බය වෙන්න ඕනේ නැහැ. ප්‍රතිඵලයක් තියෙනවනම් ඒක තියෙයි. නමුත් නැත්තම් නැති ඵලය ගැන අපි ඒක තියෙනවා කියලා මවාගෙන කටයුතු කරලා වැඩක් නැහැ. ඉතින් ආන් ඒ නිසා මේ නිවන පිළිබඳව ගොඩාක් දේවල් තියෙනවා, මත තියෙනවා, අදහස් තියෙනවා. ඉතින් කෙනෙකුට සංසාර පුරුදු නිසා සමාධිය ඇති වෙන්න පුළුවන්. සමාධිය ඇති වෙලා කෙනෙකුට ඒ සමාධිය නිසා ඒ මෙනෙහි කරන ක්‍රමයේ නිසා යාට සමාහිර නාම රූප වැටෙ නොහැටෙන්න පුළුවන්. වැටෙන්නේ නැති වෙන්න යන්න පුළුවන්. ඉතින් කෙනෙක් හිතනවා මේ නාම රූප පිළිබඳව Tamanට වැටෙන්නේ නැති වෙනකොට නාම රූප නිරුද්ධ වුණා කියලා. හැබැයි ඒ නාම රූප නිරෝධය නෙවෙයි මේ ශාසනය පෙන්වන්නේ. තේරුණා. ඉතින් ඒ නිසා කෙනෙකුට එහෙම නාම රූප වැටෙන්නේ නැති එක එයාගේ ඵලය කියලා හිතනවා නම් එයාට සමාධියක්වත් නැහැ. තේරුණාද? මාර්ගඵලයක් තියා විදර්ශනා ඥානයක්වත් නැහැ. එයාට සමාධියක්වත් නැහැ. මොකද සමත සමාධියටත් අරමුණු ප්‍රකටයි. හිත ප්‍රකටයි. අරමුණේ වෙනස විතරයි තියෙන්නේ. තේරුණාද? ඉතින් විදර්ශනා ඥානය කියන්නේ නොහිතා ඉන්න එක නෙවෙයි. නොහිතා ඉඳලා එහෙම නොහිතා ඉන්නකොට අර හිත දිහා බලාගෙන ඉන්නකොට මෙනෙහි නොකර එයාට ඉතින් එතකොට හිතන්නේ නැති වෙනකොට නිකම්ම හිත යටපත් වෙනවා. යට යනවා. හොඳට සමාධිය වැඩි වුණාම ප්‍රකට වෙනවා. ඉතින් කෙනෙක් හිතනවා නාම රූප නිරුද්ධ වුණා කියලා. කියලා එහෙම ඇතැම්මයි විශ්වාස කරනවා. ඉතින් මම මේවා කියන්නේ ඇත්තටම මම විවේචනය කරන්න නෙවෙයි මේවා කියන්නේ. මේවා වැරදින තැන් ඔයත් දැනගන්න ඕනේ. එහෙම දැනගත්තොත් තමයි Tamanට මේ මිත්‍යාවට අහු වෙන්නේ නැතුව ගැලවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම දේශනා කරන දේශකයන් වහන්සේලා ඉන්නවා. හිස් බව නිවන කියලා. එහෙම නැත්නම් ඔය නොයැටෙන බව නිවන කියලා, අවකාශයේ නිවන කියලා. ඉතින් ඒ වගේ එහෙම නැත්නම් අර Tamanට ලැබෙන සමාධියත් එක්ක ලැබෙන සුඛය සතුටත් එක්ක ඒවා ප්‍රතිඵල කියලා හිතාන ඉන්නවා. ඉතින් ආන් ඒ නිසා ඒ වගේන් කවදාවත් ප්‍රතිඵල තීරණය කරන්න බෑ. ඒ නිසා ප්‍රතිඵල ලබා ගන්න අපි හදිසි වෙන්නත් ඕනේ. මුල ඉඳන් නිවැරදිව ඒ පූර්වභාග ප්‍රතිපදාවේ ඉඳන් නිවැරදිව ඔබ ගියොත් ප්‍රතිඵලය අපිට ලැබෙයි. ඉතින් ප්‍රතිඵලය නොලැබුණොත් අපි තුල ඉන්ද්‍රිය ධර්මයන් හරි දියුණු වෙයි, පාරමිතා හරි දියුණු වෙයි. අන්න එදාට මේ ශාසනය නැති වුණත් කවදා හරි ඔබට නිවන ළඟා කරලා දෙන සත්පුරුෂයෝ මුණ ගැහි ඒ ප්‍රතිඵලය අපිට හිස් වෙන්නේ නැහැ අද කරන උත්සාහයි. ඒ නිසා නිවැරදි පිරිසුදු ධර්මයේ තුල උත්සාහවත් වෙන්න, පිළිවෙලට යන්න, හදිස්සි වෙන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව. අපිට එහෙම හදිස්සිය කවදාවත් මේවා ගන්න පුළුවන් ඒවා නෙවෙයි. වීරිය කියන එක, සමාධිය කියන ඒවා ඇදලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඥාන කියන ඒවා ඇදලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා කාටවත් දෙන්න පුළුවන් දේවලුත් නෙවෙයි. අපේ තියෙන මේ සංසාර පාරමිතත් එක්ක ක්‍රමානුකූලව වැඩෙන දේවල් ඒවා. හදිස්සියට වඩන්න පුළුවන්කමකුත් නැහැ. ඉතින් ආන්න ඒ නිසා ඉතින් මං හිතන්නේ මේ දේශනාව ප්‍රමාණවත් ඇති කියලා. 9:05 වෙලාව. ඉතින් ඒ නිසා මේ දේශනාව ටිකක් ගැඹුරුයි. ඉතින් ඇත්තටම මේ දේශනාවේ තවත් හිමීට මේකේ විස්තර කර යුතුයි. මේ ආයතන 6ම වෙන වෙන අරගෙන උපමා අරගෙන. නමුත් මේක එහෙම කරන්න වෙලාවක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශුන්‍යතා පරිසංයුත දේශනා කොතෙකුත් තියෙනවා. ඉතින් ඒ බඳු දේශනාවන් ශ්‍රවණය කරලා මේ පිංගතුන් අර තමන්ගේ බුද්ධිය නුවණ වර්ධනය කරගෙන ප්‍රඥාව ඇති කරගෙන ඇත්තටම මේ නිවන් මඟ තේරුම් ගන්න, නිවන් මඟ පාදා ගන්න, පිරිසුදු සම්මා දිට්ඨිය තමන් තුල ඇති කරගන්න, තමන්ට මේ ධර්මය, මේ ධර්මානුශාසනාව, මේ ධර්ම දේශනාව හැම දිනාටම උතුම් ධර්ම දානමය කුසලයක් වේවා, පාරමිතාවක් වේවා. ඉතින් මේ ධර්මානුශාසනාවෙන් ජනිත වූ සියලු කුසල සම්භාර ධර්මය අපි මේ වෙලාවේ අනුමෝදන් කළ යුත්තේ අනුමෝදන් කරනවා. මේ සේනාසනයේ අදුග්‍රහිත මේ ශාසන කාමී හිතකාමී සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වේවා. දිව්‍යසුර වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මේ පින් තුන් අසුරක දෙවියන්ද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා සාදුකරනද. ඒ වගේම මියගේ ඥාතීන්ද මේ පින් අනුමෝදන් වේවා. මේ ධර්ම ශ්‍රවණය කරන අන්තර්ජාලය ඔස්සේ හෝ ධර්ම ශ්‍රවණය කරන හැම දෙනා නමින්ම මිය පරලෝකයේ පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ සෑම දෙනාටම ධර්ම ශ්‍රවණාබිලාසී මේ සියලු දෙනාටමත්, ඒ වගේම සේනාසනේ කටයුතු කරමින් ඔබට ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරන අපේ ගෞරවනීය සුමේද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් කරනවා. හැම දෙනාටම මේ උතුම් කුසල බලයෙන් සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ මුණ ගැහේවා. සිය සද්ධර්මයේම අහන්න දකින්න ලැබේවා. පාපමිත දුර්ජන අසත්පුරුෂයන්ගෙන් වැළකිලා නිවැරදි සත්පුරුෂයන්ම මුණ ගැහිලා සිය සද්ධර්මයේම අහන්න දකින්න ලැබීමෙන් සුවසේම ධර්ම අවබෝධය කර ගැනීමට මේ කුසල් හැම දෙනාට මුතුම් පාරමී ධර්මයක් වේවා වේවා කියලා ආශිර්වාද කරා.